saranam gacchami dhammam saranam gacchami sangham saranam gacchami dutiyam pi buddham saranam gacchami ဒုတိယံပိ ဓမ္မံ சரணံ gacchāmi ဒုတိယံပိ ਸੰဃံ சரணံ gacchāmi တတိယံပိ ဘုဒ္ဓံ சரணံ gacchāmi တတိယံပိ ဓမ္မံ சரணံ gacchāmi တတိယံပိ ਸੰဃံ சரணံ gacchāmi சரணாகமனံ සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේවේ මච්චුපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමස්මින් භ්‍රාම මත්තේ කලේපරේ සසඤ්ඤං හි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේමි ලෝක නිරෝධංච පඤ්ඤාපේමි ලෝක නිරෝධ ගාමිනී පටිපදංච පඤ්ඤාපේමි අතිගෞරවනීය මහ සංඝරත්නය වහන්සේයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ හැම දිනම දැන් සෝදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ට ඒ නිසා හැම දිනම බොහෝම වමනාවෙන් මේ මොහොතේදී ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ මම මාතෘකා කළ සූත්‍ර විස්තර කරන්නට කලින් මේ ධර්මයේ වටිනාකම තේරුම් ගත්ත අතීත උත්තමයෝ ධර්මයේ විනයෙන් ජීවිතේ කැප කළ පුංච කතාවක් මතක් කරන්නම් ඒ අපේද ධෛර්යය සඳහා සද්ධර්මයේ ගරුකත්වය සඳහා සද්ධර්මයේ ෘචිකත්වය සඳහා පින්වත්නි බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාම වැඩ ඉන්න කාලේ එක්තරා සිටු බවුලක් හිටියා. ඒ සිටු බවුලට දරුවෝ දෙන්නෙක් හිටියා. ඒ වැඩිමල් පුත්‍රයාගේ නම තිස්ස. තිස්සයි තිස්සගේ මල්ලි කුඩා අවදීම හදිස්සි රෝගාබාධයක් ඇතිලා අම්මයි තාත්තයි මරණාසන්න මොහොතට ළං වුණා. ඒ වෙලාවේදී අම්මා තාත්තා තමන්ගේ දරුවෝ දෙන්න ළඟට අරගෙන කියනවා, ඒ ලොකු පුතාට, පුතේ, මේ රෝගයෙන් අපි ජීවත් වෙන බවක් මම පෙනෙන්නේ නැහැ. අපි නැති වුණත් අපි නැති වෙච්ච පාඩුව පාළුව මල්ලිට තියන්නේ නැතුව මල්ලිව හොඳට රැකබලා ගන්නට කියලා ඒ ලොකු පුතාට අවවාද කළා. කිව්ව වගේම නොබෝ දිනකින් ඒ අම්මා තාත්තා කළ දේ කළා. පින්වතුනි, ඊට පස්සේ අර තිස්ස මොකද කරන්නේ? ඒ තමන්ගේ ඉගෙනීම් කටයුතු පැත්තකින් තබලා තමන්ගේ රුචි අරුචිකම් සියල්ල පැත්තකින් තබලා අම්මා කෙනෙක් වගේ තාත්තා කෙනෙක් වගේ අර මල්ලිව හදාගත්තා. ඉතින් මෙහෙම කාලයක් කටයුතු කරනකොට දෙන්නම උස් මහත් වෙලා වැඩිහිටියන් බවට පත් වුණා. ඒ වෙලාවේදී මේ තිස්ස මොකද කරන්නේ? සුදුසු තැනකින් අවහල්වා කටයුත්තක් කතා කරලා මල්ලිව විවාහ කරලා දුන්නා. දීලා තමන් සතු දේ පොලිම් බාවිකුත් මල්ලිට බෙදලා දීලා දෙමව්පියන්ගේ යුතුකම් ටික කළා. නමුත් තිස්ස අවහල්වා කටයුත්තක් ගැන හිතුවේ නැහැ. ওই කාලෙදි බොහෝ පිරිස් හැමදාම හවසට හවසට බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නට බණ අහන්නට චේතවනාරාමයට යනවා. ඉතින් මේ යන පිරිස පිටිපස්සේ තිස්සත් යන්න උරුපුරුදු වෙලා තිබුණා. කාලයක් යනකොට තිස්සට තේරුණා බණ අහනකොට මේ සසර ඇති අනවරාග්‍ර බව, සසර ඇති දුක්සහගත බව, මේ දුක් විඳින සසරෙන් එතර වෙන්න ලැබෙන්නේ මේ සත්‍ය අවබෝධ වුණොත් අවබෝධ කරගත්තොත් කියන කාරණාව. ඉතින් එක දවසක් බණ අහන්න ගිහිල්ලා ඒ පිරිස් කෙළවර ඉඳලා බණ අහලා ධර්ම දේශනාව ඉවරලා ඔක්කොම යනකම් ඉඳලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන ස්වාමීන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේ මට පැවිදි වෙන්නට ඕනේ කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තිස්ස මේ ශාසනේ දෙමව්පියන්ගෙන් හරි ඥාතීන්ගෙන් හරි අවසරයක් නැතුව පැවිදි වෙන්න බෑ. ඉතින් අවසර ගන්න ඔබට යම් කිසි කෙනෙක් ඉන්නවද කියලා. ස්වාමීන් වහන්සේ මහස මට දෙමව්පිය ආදී කිසිම කෙනෙක් නැහැ. නමුත් එක මල්ලි කෙනෙක් නම් ඉන්නවා. හොඳයි, තිස්ස ඔබ ගිහිල්ලා මල්ලිකෙන් ප්‍රගති වෙන්න අවසර ඉල්ලගෙන එන්න කියලා භාගතුන් වහන්සේ මතක් කළා. ඒ වෙලාවේ තිස්ස ගෙදර ඇවිල්ලා තමන්ගේ මල්ලිට මතක් කළා තමන්ට මහාන වෙන්න ඕනේ බව. මතක් කළාම මල්ලි අඬන්න ගත්තා. අනේ, අම්මා නැති මට අම්මා වුණෙත්, තාත්තා නැති මට තාත්තා වුණෙත්, අනිත් හැම ඥාතියෙකුම අයියා අයියා මහාන වෙන්න එපා කියලා. ඊට පස්සේ මේ තිස්ස කියනවා මල්ලි, අම්මා තාත්තා මරුන් දවසේ ඉඳලා මල්ලි වෙනුවෙන් කරන්න පුළුවන් යමක් තිබුණා නම් ඒ හැම දෙයක්ම මම කළා. මේ තරම් මල්ලිට උපකාර කළ මට එකම එක උපකාරයක් කරන්න, ඒ තමයි මේ දුක්සහගත සසරෙන් එතර වෙන මාව හදාගන්න මට පැවිදි වෙන්න යන අවසර දෙන්න කියලා ඉල්ලුවා. අයියා නැවත නැවතත් මෙහෙම කියද්දී මල්ලිට එපා කියන්න බැරි හින්දා හොඳයි එහෙනම් අයියාගේ කැමැත්ත, අයියා පැවිදි වෙන්න කිව්වා. ඉතින් තිස්ස චේතවනාරාමයට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදි වුණා, උපසම්පදාත් වුණා. මේ තිස්ස හාමුදුරුව හරීම ගුණයහපත්, හරීම ගුණගරුකයි. ඉතින් මේ තිස්ස හාමුදුරුව මොකද කරන්නේ? උදේ දින්දපාත ගිහිල්ලා හවසට ඇවිල්ලා තම වෙලාවෙම විවේකයෙන් භාවනා කරනවා. නමුත් Taman දන්න හඳුනන අය බොහෝ සෙයින් ඇවිල්ලා Tamanගේ විවේකයට බාධා කරනවා. ඒ වෙලාවේදී තිස්සහාමුදුරුව කල්පනා කළා, මේ Taman ඉපතුණු ගම්පලාතෙන් බැහැර ඈත ස්ථානයකට යන්න ඕනේ කියලා. එහෙම හිතලා යුතුම් ගානක් ඈත තියෙන ගමක කැලේ ඇතුළේ තියෙන ගල් වෙනක් හොයාගෙන ඉතාමත් අප්‍රකටව භාවනා කරනවා. ඉතින් මේ තිස්සහාමුදුරුව තිස්ස පැවිදි වෙච්ච එක ගැන මල්ලිගේ නම් හිතේ තුට්ටක්වත් කැමැත්තක් තිබුණේ නැහැ. මල්ලි හරීම දුකෙන් තමයි කාලය ගත කළේ. නමුත් මල්ලිගේ බිරින්ද නම් යටිහිතින් හරියට සතුටු වුණා. තිස්ස මහන වෙච්ච එක බොහොම හොඳයි, බොහොම වටිනවා. දැන් එයාගේ තියෙන තේපොළ ටිකක් අපිට අයිති වෙනෝනේ, අපිට උරුම කරගන්න පුළුවන් නේ කියලා. ඒක මෙයාගේ යටිහිතේ පොඩි බයකුත් උපන්නා. බැරි වෙලා හරි සිවුරු කල කෙරිලා එපා වෙලා ආපහු ගෙදර ආවොත් මේ වස්තු ආපහු ඔක්කොම දෙන්න වෙනවා. ඒටි සෙල්ල මොන හරි උපායක් ප්‍රයෝගයක් කරන්න ඕනේ කියන අදහසින් ඒ තිස්සගේ මල්ලිටත් හොරෙන් බිරින්ද මුකුද කරන්නේ බුරු කණ්ඩායමක් දෙනල්ලා අල්ලසක් දුන්නා. අහවල් ගමේ කැලේ ගන්ලෙන කෙනා හාමුදුරුනම ඒ හාමුදුරුවම මරලා එන්නමයි. මෙතන දැන් මේ පුඩි ගණනක් තියෙන්නේ, මරලා ආවට පස්සේ ඉතුරු මුදල දෙන්නම් කියලා ඔන්න මුලින් ගානකුත් දුන්නා. දැන් ඉතින් හොරුත් මොකද කරන්නේ මේ මුදලේ ඇති බල ලෝභයට ඒ අල්ලස අරගෙන මේ හාමුදුරුව මරන්න කියලා අර ගමේ ඒ කල්ලෙනට ගියා. අනේ යනකොටත් තිස්ස හාමුදුරුව සක්මන් මල්ලි භාවනා කරමින් ඉන්නේ. ඉතින් මේ හොරු ටික වට කරගත්ත, වට කරගෙන අපි ආවේ උපහන්සව මරන්න කියලා කිව්වා. මුත්නි ඇයි මාව මරන්නේ, මං කුමක් කළාටද කියලා අහනකොට උපහන්සේ කරපු දෙයක් නැහැ, නමුත් උපහන්සේ මරුවාම අපිට විශාල මුදලක් ලැබෙනවා, ඒ නිසායි අපි මරන්නේ කිව්වා. හොඳයි, ඔබට මාව මැරීමෙන් යහපතක් වෙනවනම් මාව මරන්න, හැබැයි මට එක දවසක් විතරයි ජීවිතය දෙන්න. අද මාව මරන්න නැතුව එක දවසක් ඇවිල්ලා මාව මරන්න කිව්වා. හොරුන්ටත් තරහ ගියා ටිකක්. හාමුදුරුවමක් වුණත් මේකගේ තියෙන කපටිකම පේනව නේද? අද මරන්න එපා හෙට මරන්න එන්න කියලා පැනලා හදන්න දුවන්න තමයි මේ හදන්නේ. ඒව කොහෙද අපෙන් බේරෙන්නේ කියලා දැන් මරන්න අදෝසල ගන්නකොට කියනවා, මම පැනලා නොයන බවට ඕන ඇටයක් වෙන්නම් කියලා. තෘප්ති සහාමුදුරුව අහනවා, මේ කැලේ ඔබට කවුද ඇත වෙන්න ඉන්නේ කියලා. තිස්සහාමුදුරුව සක්මනේ යහ කෙරෝලට ගිහිල්ලා ඉඳගෙන එතන තිබුණ විශාල කළු ගල, ඒ ගල ඔසවල දෑත පතුල තමන්ගේ කකුලේ කලව දෙකේම ඇට බිඳගත්තා. දැන් මුළු කකුලම හෙල්ලෙනවා, පැනෙනවා අධික වේදනාව. ඇවැත්නි මං පැනලා නොයන බවට මේ ඇපේ ඇත්ත කියලා ඇහුවා. ඒ හොරු පවා අත්තිම සංවේගයට බයට පත් වෙලා, අනේ මේ තරම් ගුණේ අපත් උත්තමයෙක් මරන්න නේද අපි මෙතෙන්ට ආවේ කියලා ඒගොල්ලෝ අකු ගියා. ඒ තිස්ස හාමුදුරුව ඒ වේදනාව මෙනෙහි කළා. පහෝදා උදේ වෙනකොට උතුම් වාරි හත්යට පත් වුණා. ඒ එකම පිරුණම් පවදාලා පින්වතුනි ඒ කළු ගල අරගෙන දෑත බදල කකුලට ගහගන්න තිස්ස හාමුදුරුව දැනගෙන හිටියා. සසරේ හිටියොත් කකුල් කැඩෙන වාරවල් ගයින්න බෑ. මේ වගේම කකුල් කැඩෙන්නේ නැති මේ සසරේ ඉන්න කොට ඕන තරම් ඉතින් මේ අතපය පේරගෙන කෙලෙස් සහගතව ඉඳලා ආපහු කකුල් කෙරෙන මේ සංසාරෙට ජරා මරණ සංඛ්‍යාත සංසාරට යනවට වඩා මේ ජරා මරණ සසර දුකින් එතර වෙන්න කකුල් අතපය කඩාගෙන හරි වීර්ය කරන එක නම් වටිනවා කියන එක තිස්සනතුරු දැනගෙන හිටියා. ඒ වගේම මේ ගෙවුණු සංසාරේ මේ කකුල කැඩුනා වගේ නෙමෙයි කියුණු කඩු කිනුසු පාරවල් ඕන තරම් වදින්න ඇති. එබඳු කඩු කිනුසු පාරවල් කන්න වෙන සසර තාම එහෙමමයි කියලා තිස්සහාමුදුරු දැනගෙන හිටියා. ඒ හිඳලා ජීවිතං ච අදම්මේන ධම්මේන මරණං ච යං මරණං ධම්මිකං සේයෝ යං ච ජීවේ අදම්මිකං. ධාර්මික මරණය සහ අදහැමි ජීවිතය කියලා ලෝක දෙකක් තියෙයි. අදහැමි දිවි පෙවැත්මට වඩා දැහැමි මරණය මට වටිනවා කියන අදහසක් ඇති කරගෙන කෙලෙස් සහගතව ජීවත් වෙනවට වඩා නික්ලේශී භාවය සඳහා උත්සාහවත් වෙලා මරණ මරණය මට වටිනවා කියන අදහසකින් තිස්සහාමුදුරු තමන්ගේ ජීවිතයට ධර්මයේ පූජා කරලා තමන්ගේ ජීවිතය ගැනවත් නොබලා මේ ධර්මයේ හැසිරෙච්ච බව ධර්මයේ සඳහන් වෙනවා. පින්වතුනි, ඒ චරිත කතා වලින් අපේ ජීවිතයට පුදුම පාඩමක් කියලා දෙනවා. ධර්මයේ කැමැති කෙනා ජීවිතය ගැනවත් නොබලා මේ සද්ධර්මයේ ගරු කරගෙන මේ දුක්ඛගත සසරෙන් එතර වෙන්න උත්සාහවත් වෙනවා කියන එකත්, ජීවිතය ගැනවත් නොබල ධර්මයට ජීවිතේ පූජා කරන්ට වටිනවා සුදුසුයි කියන කාරණාවක් ලෝකෙට කියලා දුන්නා. ඉතින් මම මතක් කළේ අපි අද දවසේදී මේ බඳුනාට අපි හැම දිනම කකුල් අතපය කැඩෙන කඩු කිනිසි පාරවල් ඇනින සසරේ ඉන්නේ ඒ බව සිහි කළා. මෙබඳු දුක්ඛිත සංසාරෙන් එතර වෙන්න තියෙන එකම තොටුපළ මේ සත්‍යධර්මයේ අවබෝධේ ඇති කරගන්න හැම දිනම උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ සඳහා වටිනා කරුණ ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් සූත්‍රයක් තමයි මම මාතෘකා කළේ. මේ සූත්‍රයෙන් පෙන්වන කරුණු ස්වභාවයෙන්ම ගැඹුරුයි. ඒ නිසා මේ පින්මුතුන් හැම දිනම බොහෝම වමනාවින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා නැවත මතක් කරනවා. පින්මුතුනි, මම අද දවසේදී මාතෘකා කළේ සංයුක්ත නිකාය රෝහිතස සූත්‍රයෙන් සූත්‍ර පාඨය. භාගවත් බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ ඉන්න කාලෙදී රෝහිතස්ස කියලා එක්තරා දෙවි කෙනෙක් භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස, යම් තැනක ඉපදීම කියන ධර්මතාවය නැතිනම්, යම් තැනක මහලු බව කියන ධර්මතාවය නැතිනම්, යම් තැනක මරණය කියන ධර්මතාවය නැතිනම්, යම් තැනක චුතිය කියන ධර්මතාවය නැතිනම්, යම් තැනක උප්පත්ති හට ගැනීම කියන ධර්මතා නැතිනම්, ඉබඳු ලෝකේ කෙලවරකට පාගමණය යන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ කියනවා, රෝහිතස්ස, යම් තැනක ඉපදීම නැත්නම්, මහලු බව නැත්නම්, මරණය නැතිනම්, චුත වීම නැතිනම්, හට ගැනීම නැතිනම්, ඉබඳු ලෝකේ කෙලවරකට පාගමණය යන්න පුළුවන් කියලා මම කවදාවත් කියන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ වෙලාවේදී රෝහිතස්ස දෙවියා කියනවා, ඒකාන්තෙන් අද්භූතයි, ඒකාන්තෙන් ආශ්චර්යයක් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරනවා නම්, යම් තැනක ඉපදීම නැති, මහලු බව නැති, මරණය නැති, චුත වීම නැති, හට ගැනීම නැති ලෝකයේ කෙලවරකට පාගමණයෙන් යන්න නොහැකි කියලා කියනවා නම් මේ කියමන අද්භූත ආශ්චර්යයක් භාග්‍යවතුන් වහන්සේ මං එහෙම කියන්නේ මේට පෙර මම මේ ලෝකෙම, මනුස්ස ලෝකෙම මහත් ත්‍ර්ථයකින් මහත් බල ඇති කෝහිතස්ස කියලා කෘතවරේ කියලා උපන්නා. ඒ මට පංච අභිඤ්ඤා අට සමාපatti තිබුණා. මට ඊටාම ජව සම්පන්නය එරෙහි තිබුණා. මට පුළුවන්කම තිබුණා මොහොතේ මෙහා කෙරවලේ එක අඩියක් තියලා ඉතුරු අඩිය මහා සාගරේ එහා කෙළවරට තියන්න තරම් පදවි තිහාරයක් තිබුණා. ඒ තරම් ජවයක් මට තිබුණා. භාග්‍යතුන් වහන්සේ ඒ මම එවන්තු ජවයකින් යුක්තව එවන්තු හැකියාවකින් යුක්ත මම මේ ලෝකයේ කෙළවර හොයන්න ඉපදීම නැති මරණය නැති මහලු බව නැති හට ගැනීම චුත වීම නැති ලෝකයේ කෙළවරක් තියෙනවා නම් ඒක මොනතරම් හොඳද කියන අදහසෙන් එවන්දු තැනක් හොයන්ට මා පාගමනින් ගියා අවුරුදු 100ක්ම ආහාර පාන ගන්න වෙලාව ශරීර කෘත්‍ය කරන වෙලාව හැරෙනකොට අනිත් හැම වෙලාවකම මං ගමන් කළා. එහෙම ගමන් කරපු මට ලෝකයේ කෙළවරක් හොයාගන්න බැරුවම කලුරිය කළා. කලුරිය කළා මම මේ බ්‍රහ්ම ලෝකේ රෝහිතස්ස කියන නමෙන් උපන්නා. භගවතුන් වහන්සේ අද ප්‍රකාශ කරනවා නම් පාගමනින් ලෝකෙට යන්න බැහැ කියලා ඒකේ කාන්තෙන් සත්‍යයි කියලා රෝහිතස්ස දෙවිය භගවතුන් වහන්සේට මතක් කළා. ඒ වෙලාවේදී භගවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා රෝහිතස්ස යම් තැනක ඉපදීම නැතිනම් මහලු බව නැතිනම් මරණය නැතිනම් චුතවීම නැතිනම් හට ගැනීම නැතිනම් එපඳු ලෝකයේ කෙළවරකට පාගමනින් යන්න පුළුවන් කියලා මම කියන්නේ. හැබැයි ලෝකයේ කෙළවරකට නොගොස් දුක් කෙළවර කරන්න පුළුවන් කමකුත් නැහැ. ලෝකයේ කෙළවරකට නොගොස් දුක් කෙළවර කරන්න පුළුවන් කමකුත් නැහැ. රෝහිතස්ස ඇහැ ලෝකේ කෙළවරයි රූපේ ලෝකේ කෙළවරයි කන ලෝකේ කෙළවරයි සත්‍ය ලෝකේ කෙළවරයි නාසය ලෝකේ කෙළවරයි කන්දේ ලෝකේ කෙළවරයි දිව ලෝකේ කෙළවරයි රස ලෝකේ කෙළවරයි කය ලෝකේ කෙළවරයි පොට්ටබ්බේ ලෝකේ කෙළවරයි මනස ලෝකේ කෙළවරයි ධර්මාරම්මන ලෝකේ කෙළවරයි කියලා ඉමස්මින් බ්‍රාහ්මත්තේ කලේබවේ සසඤ්ඤම් සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච පඤ්ඤාපේමි ලෝක නිරෝධංච පඤ්ඤාපේමි ලෝක නිරෝධගාමිනී පටිපදංච පඤ්ඤාපේමි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරය මනස රූප සබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා මේ ස්පර්ශ ආයතන 12 ලෝකේ කෙළවරයි කියලා බුදුරජාණන් වහන්සේ දෙන්නලා ඉමස්මින් භ්‍යාම මැත්තේ කලේබරේ සසඤ්ඤම් සමනකේ සසඤ්ඤම් කියලා කිව්වේ සංඥා සහිත සමනකේ කියලා කිව්වේ මනස සහිත භ්‍යාම මැත්තේ කලේබරේ බම්බයක් පමණ ශරීරයේ තුල සංඥා සහිත මනස සහිත බම්බයක් පමණ මේ ශරීරයේ තුලින්ම ලෝකංච පඤ්ඤාපේම ලෝකයක් පනවනවා ලෝකයේ ඇතිවීමක් පනවනවා ලෝකේ නැතිවීමක් පනවනවා ලෝක නැති කරන ප්‍රතිපදාවක් පනවනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කොට වදාලා. එතකොට මෙන්න මේ ඇහි යතහ භූත ස්වභාවයේ රූපී යතහ භූත ස්වභාවයේ කන සබ්දේ නාසේ කන්දේ දිව රස කය පොට්ටබ්බ මන ධම්ම කියන මේ ටිකේ ඇත්ත ඇති හැටි දකින්න තැනට යම් කිසි කෙනෙකුට යන්න පුළුවන් නම් ඒ තමයි ලෝකේ කෙළවර. ඒ තැනට ගිය කෙනාට ඉපදීම නැති මහලු බව නැති මරණය නැති අසංකත ධාතු ස්පර්ශ කරන්න ලැබෙනවා. එතකොට මෙන්න මේ ලෝකේ කෙළවරට අපි යන්නට ඕනේ. එතකොට ලෝකය කියන්නේ මොකක්ද? මොකද්ද ලෝකේ නැද? ලෝකය මොකක්ද? ලෝකේ කෙලවර මොකක්ද කියලා අපි තේරුම් ගන්නට ඕනේ. ලෝකේ සහ ලෝකේ කෙලවර කියන ධර්මතාව දෙක තේරුම් ගත්තාම අපිට ඒ ලෝකේ ඉඳලා ලෝකේ කෙලවරට යන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව මතක් කළා ලෝකේ කෙලවරකට නොගොස් කවදාවත් දුක් කෙලවර කරන්න පුළුවන් කමක් නැහැ. ලෝකේ කෙලවරකට ගිහිල්ලා තමයි ලෝකෝත්තර වෙන්න පුළුවන්. ලෝකෙන් එතර වෙන්න පුළුවන්. අපි ඉන්න වත්ත මැද්දේ නම් ගේ හතලා තියන්නේ. ඒ වත්ත මැද්දේ ඉන්න අපිට වත්තෙන් එපිටට යන්න නම් වත්තේ කෙලවරට යන්න වෙනව නේද? වත්තේ කෙලවරට ගිය කෙනාටයි වත්තෙන් එපිටට යන්න පුළුවන්. වත්තේ මැද්දේ ඉඳගෙන වත්තෙන් එපිටට යන්න පුළුවන්ද? නැහැ. එතකොට ඒ වගේ පින්වත්නි අපි පොඩ්ඩක් බලමු ලෝකය සහ ලෝකේ කෙලවර මොකක්ද කියලා. මේ ටික හඳුනගත්තාමයි අපිට ලෞකික නැත්නම් ලෝකේ කෙනා කවුද, ලෝකෝත්තර කෙනා කවුද කියලා හඳුනගන්න පුළුවන්. ලෝකික කෙනාගේ ස්වභාවය තමයි ඇහැගත්තුත් ඉපදුණු දවසේ ඉඳලා ජීවත් වෙනකන් මරණයට පත් වෙනකන් ඇහැ ඇති බවටම තේරෙනවා නම් කන, දිව, නාසය, ශරීරය කියන මේ ටික ඉපදුණු දවසේ ඉඳලා ඇති බවටම තියෙන ඇහැ කන දිව නාසයම පරිහරණය කරලා මරණයෙන් පස්සේ විතරක් අතහැරෙන මට්ටමක ඇති බවට හම්බ වෙන මානසික මට්ටමක ඉඳගෙන දකින්ද පෙර තිබුණු තියෙන දෙයක් දකින්න දැකපු දේවල් තියෙන මට්ටමේ රූප සංස ගන්ධ රස පොට්ටබ්බ ස්පර්ශ ධම්ම කියන මට්ටමක ඉඳගෙන පරිහරණය කරන මනස. ඒ මනස ලක්ෂණය තමයි එහෙන් රූපයක් දකිනකොට එයාට මේ රූපායතනය තුල බොහෝ වස්තු තියෙනවා, බොහෝ දේවල් කාරණා තියෙනවා, බොහෝ සත්‍ය පුදුලිය හම්බ වෙනවා. ඒ කිව්වේ එහෙන් මෙහෙම රූපයක් බලනකොට බලන රූපයේ තුල තමන් ඉන්නවා, තව සත්‍ය පුද්ගලයෙ ඉන්නවා කියන හැඟීම තියෙනවා නම් ඒ වගේම ඇහින් බලලා පරිහරණය කරන්න පුළුවන්, ගන්න පුළුවන් රත්තරන්, කිදි, මුතු, මැණික්, මිල මුදල් ඕගොල්ලන්ට දකින්න පුළුවන් නම් ඇහේ. ඒ වගේම යාන වාහන ඉඩකඩම් ගෙවල් දොරවල් මේ ඇහෙන් දකින්න පුළුවන් නම්, ඒ වගේම දුව දරුව ඥාති හිතේසි මේ ඇහෙන් බලන්න පුළුවන් නම් ඒ තමයි ලෝකේ මනසක ස්වභාවය. මේ තමයි ලෝකේ ඉන්න කෙනාගේ ලක්ෂණය. කනෙන් අහන ශබ්ද වලදී නොයෙක් වස්තුන්ගේ ශබ්ද ඇහෙනවනම් හැමදෙනාම දුරකථන විසන්ධි කරගන්න මම මොහොතක් නතර කරන්නම්. තම තමන්ගේ දුරකථන ඔක්කොම තියෙන අරමුණේ විසන්ධි කරගන්න. සත්ත්වවලදී සත්ත්වවලට දැන් ඇහෙන් බලන රූපවලට වස්තු තිබුණා වගේ කනෙන් අහන ශබ්දවලටත් වස්තු තියෙනවා. ඒ කියන්නේ අපි කිව්වොත් ළමයෙක්ගේ ගහන සද්දේ, අහවල් ගායකයාගේ සද්දේ, අහවල් ගායිකාවගේ සද්දේ, අහවල් වාහනේ සද්දේ කියලා සද්දයට ද්‍රව්‍ය කාරණා තියෙනවා නම් මේ තමයි ලෝකේ ස්වභාවය. ඊට පස්සේ ලෝකේ ස්වභාවය තමයි ගන්ධයට ද්‍රව්‍ය කාරණා තියෙනවා. කෝපි කුඩු සුවඳ කියයි, කැවුම් බදින සුවඳ කියයි, හඳුන් කුරු සුවඳ කියයි, අරුණිය මල් සුවඳ කියයි, පිච්ච මල් සුවඳ කියයි, මේ වගේ ගන්ධයක තව ද්‍රව්‍ය කාරණා එකතු වෙලා අද අපිට හම් වෙන මනස. අමුතුවෙන් මම උත්තර කරන්න ඕනේ නැහැ. ලෝකේ ස්වභාවය ගැන කියන්න කිව්වහම මේ අපේ ස්වභාවයයි කියලා කෙටින් කියන එකයි තියෙන්නේ. දිවට රසක් දැනෙනකොට කේක් කෑල්ලේ කනකොට එන රසය, නැත්නම් අඹ ගෙඩියේ රසය, රම්බුතන් රසය, අපල් රහයි කියලා රසට ද්‍රව්‍ය කාරණා එකතු වෙලා තියෙනකම. කයට යමක් ගැටෙනකොට මේ සෙහැප්පුණා, පුතුව හැප්පුණා, කෙනෙක් හැප්පුණා කියන අපිට ඒ ස්පර්ශයට දේවල් කාරණා එකතු වෙලා තියෙනකම. සිතින් සිතුවිලි උපදිනකොට ගෙදර මතක් වුණා, දරුවා මතක් වුණා, අම්මා මතක් වුණා, යාළුවෙක් මතක් වුණා, කාපු කෑමක් මතක් වුණා කියලා මනසට නොයෙක් ද්‍රව්‍ය කාරණා එකතු වෙලා තියෙන හම්බෙන මට්ටමට තමයි කියන්නේ මොකද්ද ලෝකී කියලා. කෙටියෙන් ගත්තාම අද අපිට හම්බ වෙන මේ මට්ටමට කියනවා ලෝකී කියලා. මේ ලෝකී ස්වභාවය තමයි මොකද්ද ওই විදිහට හම්බ වුණාම ලෝභ, ද්වේෂ, මෝහ කියන කාරණා ටිකකුයි උත්තර ඉතුරු වෙලා තියෙන්නේ. ඔය ස්පර්ශ ආයතන හයට ද්‍රව්‍ය කාරණා හම්බ වෙනකොට කැමති දේවලුත් හම්බ වෙනවා, අකමැති දේවලුත් හම්බ වෙනවා. එතකොට කැමති දේ තුල ඇලෙනවා, අකමැති දේ තුල ගැටෙනවා. ඒ දෙකේම යථා ස්වභාවය නොදකින එක මෝහය. එතකොට ලෝභ, දේශ, මෝහ පවතිනවා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ඇහෙන් බලනකොට කැමති අකමැති වස්තු හම්බ වෙනවනම් ඒ ලෝභ, දේශ දෙකේ කෘත්‍යය තමයි. කනට හම්බ වෙන වස්තුන් කැමති අකමැති ස්වභාවයට බෙදিলা පෙනෙන්නේ සිතේ තියෙන ලෝභ, ද්වේෂ කියන ගති දෙක මත මිසක වස්තු මත නිසා නෙමෙයි. එතකොට මෙන්න මේ මට්ටමට කියනවා ලෝකී කියලා. එතකොට ලෝකී කෙලවර කියලා කියන්නේ මොකද්ද? අපි කාටවත් හම්බ වෙන මට්ටම නෙමෙයි. පවතින සැබෑම ස්වභාවය, ඇත්ත ඇති හැටි පවතින ස්වභාවය දන්න දකින මට්ටමට කියනවා ලෝකික කෙලවර කියලා. ඒ කියන්නේ ඇහැට රූපයක් ගැටෙනකොට මේ පෙනෙන රූපේ සැබෑම ස්වභාවය පෙනෙන මට්ටමක් වෙන්නට ඕනේ. සැබෑම ස්වභාවය කියලා කිව්වේ මේ පෙනෙන රූප ආයතනය තුල දීපල වස්තු ආහාරක බාන ඊටකද මිල මුදල් රන් රිදී මුකුත් පෙනෙන්නේ නැතිනම් කාටවත් අපි අර ඊයේ පෙන්වුවා වගේ මහ භූතයන්ගේ උපාදාය රූපයක් කියන මට්ටම විතරක් පේනවනම් තව පැත්තකින් ගත්තොත් මේ පෙනෙන රූපය ඇත්ත තමයි මොකද්ද? චිත්‍රයක්. දැන් අපිට මෙහෙම ඉන්නකොට මේ ඉදිරියෙන් ඉන්න ගොඩාක් අය පේනවා නේ. අපි හිතාගෙන ඉන්නේ දැන් මේ පුද්ගලිය එහෙම ඉන්නවා කියලානේ. හොඳයි, අපි ලොකු කැමරාවක් අරගෙන මේ තියෙන ඔක්කොම රූප ටික එකවර අල්ලන්න අල්ල පහසු කරගන්න පුළුවන් විදිහට ෆොටෝ එකක් ගත්තොත් ඒ කැමරා කාචයේ සටහන් වෙන්නේ නැති විදිහට මේ තියෙන විදිහට මොකම ඒක අපි ලොකු කරලා මේ බිත්තිය ගහුවොත් මේ මොහොතේම දැන් මේ බිත්තියේ තියෙන රූප චිත්‍රය කවුද ඉන්නේ? සත්‍ය පුද්ගලයෝ ඉන්නවද? නෑ. එහෙනම් ඒ චිත්‍රය තුලේ රන් රිදී මුතුමැණික් තියෙනවද? එහෙනම් යාන වාහන ඉදකරන් තියේද නැහැ. ඉතින් අපි මේ දැන් තියෙන චිත්‍රෙ මෙතෙන්ට ගත්තේ මේ පෙනෙන රූපෙත් යථා භූත ස්වභාවය ඒ චිත්‍රයේ මේ චිත්‍රය අතර වෙනසක් නැහැ. එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ. මේ ලෝකේ චිත්‍ර එහෙම තියෙනවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. සංකල්ප වශයෙන් රාග වශයෙන් පුරුෂයාගේ මනස තුල උපදින කල්පනාවටයි කාම කියලා කියන්නේ. අපි දන්නේ මේ පින්මුතුන් දන්නේ ඔය බඳුම චිත්‍රයක් ඇස් ඉදිරි පිටට එනකොට පුද්ගලයෝ කියන හැඟීම තමන්ගේ මනසේ ඉදලා තියෙන්නේ. දේවල් කාරණා කියන හැඟීම තමන්ගේ මනසේ ඉදලා තියෙන්නේ. අපිට පුද්ගලයෙක් කියලා වස්තුවක් කියලා සංරිදී කියලා තේරෙන දැනෙන ගතියක් තියෙනන් ඒකටයි කාම කියන්නේ. මේ චිත්‍රේ කාම නෙමෙයි. මේ ලෝකේ බාහිර තියෙන මේ වර්ණ සටහනක් චිත්‍රයක්. එතකොට මේ චිත්‍රයේ ආරම්භය පුද්ගල හැඟීමක් අපිට උපදින එකට තමයි එබඳු හැඟීමකින් යුක්තව චිත්‍රය ඇසුරු කරන තැන. චිත්‍රය නිසා මෙබඳු හැඟීමක් අපිට උපදිනවා කියලා අපි දන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නේ මොකක්ද? අපිට හිතෙන දේ බාහිර තියෙන දෙයි කියලා මේ හිතාගෙන ඉන්නේ. ඒ අපිට හිතෙන දේ බාහිර තියෙන දේ කියලා රැවටිලා ඉන්න මට්ටමට කියනවා ලෝකී කියලා. ලෝකී කෙලවර කියලා කියන්නේ කිසිම ලෝකී කෙනෙකුට සතුට වෙන්න පුළුවන් කිසිම ද්‍රව්‍ය කාරණාවක් මේ වර්ණ සතහන තුල දකින්න නැතුව රූපෙනෙන රූපය ඇත්ත ඇහිටිය දකිනවා මේක චිත්‍රයක් කියලා. චිත්‍රයක් කියලා පෙනෙන මට්ටමට ගන්න පුළුවන් වුණොත් ඒක තමයි ලෝකේ කෙලවර. ඒ චිත්‍රය ඇතුලේ ජීවමාන වස්තු කිසිම දෙයක් නැහැ. විශාල චිත්‍රයක් අපි දිත්තේ මේ චිත්‍රයම දැන් ෆොටෝ එකක් අරගෙන ඡායාරූපයක් අරගෙන ඒ ඡායාරූපයේ දිස්තිය ගැහුවොත් ඒ ඡායාරූපය ඇතුළේ කිසිම සත්‍ය පුද්ගලයක් නැහැ. චිත්‍ර මාත්‍රයක් එබඳුමයි. මේ පෙනෙන ඔක්කොම ටික මේ වෙලාවට ඇහෙන් පෙනෙන චිත්‍රයක් විතරමයි. ඇස් ඉදිරි පිටට යන්නේ චිත්‍රයක් විතරමයි. ඒ ස්වභාවයෙන් නොදන්නා නොදකිනකම නිසා ඒ ලෝක කෙලවරකට ගිහිල්ලා නැහැ යන්න දන් නැතිකම නිසා අපේ මනසේ ප්‍රපංචයේ ඉතිලා තියෙනවා. අපේ මනසේ මේ කෙලස් ටික ඉතිලා තියෙනවා. අපේ මනසේ මේ සත්පුද්ගල හැඟීම ඉතිලා තියෙනවා. ඒබඳු හැඟීමකින් අපි මේ දිහා බලන නිසා බාහිර රූපේ පුද්ගලෙක් වගේ තේරෙන්නේ. දැන් ඕකට අරමම අදහසක් මතක් කරන මේ ලෝකේ කවදාවත් පවතින දේ අපිට පේනව නෙවෙයි. අපි බලන විදිහටයි පේන්නේ. කියන දේ පේනව නෙමෙයි බලන විදිහටයි පේන්නේ. එතකොට අපි රතු පාට කණ්ණාඩියක් දාගෙන බැලුවොත් මේ තියෙන වස්තු රතු පාට පේන්නේ. නිල් පාට කණ්ණාඩියක් දාගෙන බලුවොත් නිල් පාටට පෙනේ. ඒ විදිහට බලන විදිහට අපි පෙනෙන්නේ. අපි මේ ලෝකයේ ඇත්ත ඇති ඇති නොදකිනකම නිසා එක එක විතර්ක හදාගෙන එක එක අදහස් ඇති කරගෙන ඒ අදහස් තුළින් මේ වස්තු දිහා බලන හින්දා අපිට එහෙම පෙනෙන්නේ. අපි දැන් කිව්වොත් දැන් අපිට හිතෙන්නේ මේ ඉස්සරහා තියෙන කෝප්පේ පීරිසියයි දෙක මේ පෙනෙන පීරිසියේ පීරිසියමයි කෝප්පෙම. කෝප්පේ තියෙන හින්දා කෝප්පේ කියලා පෙනෙන්නේ පීරිසිය තියෙන හින්දා පීරිසිය පෙනෙන්නේ කියලානේ. නමුත් මේක පීරිසිය කියලා පෙනෙන්නේ පීරිසිය කියලා බලපු නිසා කෝපය කියලා පෙනෙන්නේ කෝපය කියලා බලපු නිසා. මම ඒකට කියන්නේ මේක ප්‍රඥාප්තිය. අපි කියමු ආන්දුවෙන් නීතියක් දානවා. මේ පීරිසිය කියන එකට පීරිසිය කිව්වොත්, කෝපය කියන එකට කෝපය කිව්වොත් ඩොලර් 1000ක් දඩ. හැබැයි මෙහෙමත් එකක් තියෙනවා. දඬුවම වැඩි තරමට ශික්ෂණය වැඩි. අපි කියමු කෙලිම මරණීය දඬුවම. හරිද? මේ පේනකට පීරිසිය කිව්වොත්, පේනකට කෝපය කිව්වොත් කෙලිම මරණීය දඬුවම. අද ඉඳලා පීරිසිය කියලා කියනකට කෝපය කියන්න ඕන, කෝපය කියපකට පීරිසිය කියන්න ඕන කිව්වොත් දැන් එක කැරයක්වත් වරදින්නේ නැහැ. හොඳට බලන්න, ඉඩ තියෙන තැනකයි වරදින්නේ, ඉඩ නැති තැනක වරදින්නේ. එතකොට හොඳ සිහිය, හොඳ උත්සාහයක් යොදනවා පීරිසිය කියලා නොපෙනී කෝපය කියලා බලන්න. කෝපය කියලා නොපෙනී පීරිසිය කියලා බලන්න. පොඩි දරුවෙක් උපන්නොත් එයා අහුවොත් මේ අප්පච්චි මොකද්ද කියලා, මේ උඩ තියෙන එක පෙන්වන කෝප්පය කියලා, යට තියෙන එක පෙන්වන පීරිසිය කියලා. එයාට වෙනසක් ඇත්තෙම නැහැ. මෙහෙම කාලයක් යනකොට අපි තිබේම හුරු වෙනවා, අද මේ විදිහට පේනවා වගේ. එහෙම කාලයක් යනකොට උඩ තියෙන මේ කොටස බලනකොටම කෝප්පය කියලා පෙනෙයි, ඊගට තියෙන කොටස දකිනකොට පීරිසිය කියලා පෙනෙයි. ඒ වගේ මේ සවිඥානික නාම රූප දෙක පිළිසිඳ නොදන්නා කම නිසා මිනිසය කියන අදහසක් ඇති වෙලා, අපි මිනිසය කියන අදහසෙන් බලපු හින්දා මිනිසෙක් වශයෙන් පෙන්නු තියෙනවා මිසක, දැන් මේ මිනිසය කියලා බලපු හින්දා මිනිසෙක් කියලා පෙන්නු තියෙනවා මිසක, නැත්නම් මේ රූපය හෝ නාමය හෝ නාම රූප දෙක මිනිසෙක් හින්ද නෙවෙයි. එතකොට අපිට මේ නාම රූප දෙක පිළිසිඳ නොදන්නා කම නිසා මනසේ යෙදෙනවා කාම කියන එක. පුද්ගලයේ සත්‍යයේ දේවල් කාරණා කියන හැඟීම. ඒ අදහසින් මේ වස්තුව දිහා බලපු හින්දා මේ ඇහෙන් බලන වර්ණ සතහන තුල කාමයේ නිර්මාණය වෙලා තියෙනවා. එතකොට ඇහැට පෙනෙන රූපේ යථා ස්වභාවය තමයි චිත්‍රයක් කියන කෙටිය මතක තබා ගන්නකෝ. චිත්‍රෙත් ඊ අපි අර වතුරට වෙන ඡායාවත් උපමා කරලා පෙන්වන්නේ ඔන්න ඔය විදිහේ ඔය මට්ටම තීරණය කරගන්න. ඊට පස්සේ කනට ඇහෙන ශබ්දය දිහා බලන්න. දැන් ලෝකයේ තුලදී ශබ්දයේ ස්වභාවය තමයි ශබ්දයට වස්තු තියෙනවා. වස්තකයේ සද්ද කියන්න පුළුවන්, ටැක්ටරේ සද්ද කියන්න පුළුවන්, කාර්කයේ සද්ද කියන්න පුළුවන්, ප්ලේන් එකේ සද්ද කියන්න පුළුවන්, අහවල් ගායකයාගේ සද්ද කියන්න පුළුවන්, අහවල් ගායිකාගේ සද්ද කියන්න පුළුවන්, අහවල් මිනිස්යාගේ සද්ද කියන්න පුළුවන්, කපුටේ කෑ ගන්න සද්ද, ගිරේ කෑ ගන්න සද්ද කියලා ওই මත තමයි අපිට සද්දේ ඇල්ලෙන ගැටෙන්න පුළුවන් නේද? හරි. අපි කවුරුත්ම කවදාවත් නාසතු භාෂාව කතා කරන රටකට අපි ගියොත් ඒ අපිට සද්ද ඇහෙනව නේද? ඇහුනොත් අපිට මොනවද තේරෙන්නේ? ඒකෙන් එයා අහන සද්දෙන් අපිට තරහයයිද? සමහර විටක එයාගේ භාෂාවෙන් අපිට බයිනෝ ඇති, අපිට තරහ යනවාද? සමහර විට එයාගේ භාෂාවෙන් අපිට ගොඩාක් ಗುಣ කියනවා ඇති, අපිට සතුට වෙන්න පුළුවන්ද? ඒ භාෂාවෙන් කතා කරන සද්දෙන් අපිට මොනවද ඒ සද්දෙට එකතු වෙලා තියෙන ද්‍රව්‍ය ගන්න? මොකද හැම සද්දයකම යථාර්ථය ඒකයි. ඒබඳු සද්දයක් කන ඉදිරිපිටට එනකොට මනෝමයෙන් අපි කාර්යක කියලා සිහි කරගන්නවා. මනෝමයෙන් බස්සෙක් කියලා සිහි කරගන්නවා. මනෝමයෙන් දරුවා කියලා සිහි කරගන්නවා. අපේ මනසේ උපදින ධර්මතා ටික සද්දයට ගැට ගැහුවාම සද්දය කන ඉස්සරහට එනකොට කාර්යක කියන එක අපි සිහි කරගන්නවා. සිහි කරගත්ත එක සද්දයට ගැට ගහලා කාර්යයේ සද්දය හදාගෙනයි අපි පරිහරණය කරන්නේ. සද්දය කියන එක කන ඉදිරිපිට කනට ඇහෙනවා. අපි හිතෙන් සිහි කරගන්නවා කපුටා. ඒක ගැට ගැහුවාම කපුටගේ සද්ද වෙනවා. ඔය වගේ සත්‍යයට දේවල් කාරණා එකතු වෙච්ච තැන තමයි ලෝකේ කියන්නේ. ලෝකේ කෙලවර කියන්නේ ද්‍රව්‍ය කාරණා නැතුව සත්‍ය විතරක්ම වුණාම ඔක තමයි ලෝකේ ඇත්ත. ලෝකේ කෙලවර හැමදාම. එතකොට ගන්ධය ගන්ධ දැන් අපි තමයි ඒ ගන්ධයට මේක පිච්ච මල් සුවඳ කියයි. මේක අරුලිය මල් සුවඳ කියයි. හඳුම් කුරු සුවඳ කියයි. කෙවුම් බදින සුවඳ කියයි. අපි ඒ ගන්ධයට තව ද්‍රව්‍ය කාරණා එකතු කළා කියලා. නමුත් මේ ගන්ධයේ ස්වභාවය තමයි ද්‍රව්‍ය කාරණා කිසිවක් නැති ගන්ධ සතහනක් ගන්ධ රූපයක් විතරක් එන එක. උපතින්ම ඇස් නොපෙනෙන කෙනෙකුට ගන්ධය තේරෙන්න පුළුවන්ද? ගඳ සුවඳ සුවඳ දුකත් තේරෙන්න පුළුවන්ද? පුළුවන්. සුවඳ කෙනෙකුට එයාටත් අරුලිය මල් වගේ කියලා අපිට මලක් සිහි වෙනවද? ඒ ගඳෙනකොටම ඒ වගේම පිච්ච මල් සුවඳයි කියලා හඳුන් කෝරි කියලා අපිට පෙනෙන වස්තු කීයද? ගන්ධයේ නියම ස්වභාවය එකක්. එතකොට රස ගන්න. දැන් රස කියන එකට අපි කියනවා සීනි රස කියයි. එතකොට අඹෝල රස කියයි. ඒ වගේම මිදි කිදි වල රස කියයි. මේ වගේ කැවුම් වල රස, එහෙම කිදි වල රස කියලා අපි රසට ද්‍රව්‍ය කාරණා එකතු කළා කියන්නේ. ඔබ තමයි ලෝකේ කියලා කියන්නේ. ලෝකයේ කෙලවර කියන්නේ රසට ද්‍රව්‍ය කාරණා එකතු වෙලා නැහැ, රස රූපය විතරක්ම තනිකරලා ගන්නවා. ඊට පස්සේ කයට මොනවා හරි ගැටෙනකොට අපි කියයි මේසේ හැප්පුණා, පුතු හැප්පුණා, අහවල් කටුව ඇරුණා කියලා. ඒ කයට හැපෙන දේ ආරම්භය ද්‍රව්‍ය කාරණා අපි ගාව තියෙනවා. අපි කියමු උපතින් මැස් නොපෙනෙන කෙනෙකුගේ ඇඟේ මොනවා හරි හැපුණත් හැපෙන කම තේරෙයි. ඒ නිසා වේදනාව දැනේ. නමුත් අපිට වගේ පුතු මේස එහෙම පෙනෙනවද? නැහැ. ඒ වගේම අපේ ස්වභාවය තමයි හිතේ යමක් සිහි කරනකොට දැන් මෙහෙම සිහි කරනකොට gedara sihu una daruwa sihu una yaluwa sihu una kela baahira kenek sihu una kela inne namuth yatharthaye tamai sitin den situvilima sihi kala danagannawa kiyana eka sitata ba baahira deyak sihi karana sitin situvili sihi kala danagannawa kiyana eka etakota loki kelawara kiyala kiyanne හැමදාම පවතින මේ ස්පර්ශ ආයතන හයයි ඇත්තක් කියනවා. ඇහැට පෙනෙන රූපයන්ගේ ඇත්තක් කියනවා. කනට ඇහෙන ශබ්දය, නාස, ගන්ධ, දිව, රස, පොට්ටබ්බ, ධම්ම කියන මේ ආයතන හයෙම ඇත්ත ඇති අවබෝධ වුණොත් අපිට මේ ලෝකයේ කියලා සැප දුක් වෙන ධර්ම ද්‍රව්‍ය කාරණා ටික අතහැරෙන. ලෝකෙ තුල රන් රිදි මුතු ගැනි ගෙවල් දුරවල් යාන වාහන ඉඩක දැමිල මුදල් කිය මේ ඔක්කොම ටික ඔයගොල්ලෝ දන්නවද? සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයක් ඇස් ඉදිරිපිට තියාගෙන මනෝමය හදාගත සංකල්ප කියලා මේ ඔක්කොම මානසික විතරක පොඩක්. මේ විතර්ක ටිකෙන් රැවටි රැවටි විතර්ක ටිකෙන් සිහි කර කර සතර මහා ධාතු එක්ක දෙල්ලම් කරන එකක් තියෙනවා. කය හැපෙන්නේ සතර මහා ධාතුවේ. මේ සියල්ලවා කියලා හිතාගෙන ඉන්නේ මේ ඇත්ත නොදකින තාක් ඔයගොල්ලෝ කලකිරෙන්නේ නැහැ. මේ කය හැපෙන්නේ සතර මහා ධාතුවේ. අහවල් මනුස්සය මගේ ඇඟේ හැප්පුණ එයාව දැන් අතින් අල්ලගෙන ඉන්නේ වගේ තේරෙන්නේ. මම ඔබට අර කතාවක් කියනවා. මේ මේක නරක එකක් නෙමෙයි. නමුත් මේකෙන් හොඳ අදහසක් ගන්න පුළුවන් අපිට. මේක බොහොම ඉතින් බණ භාවනා කරන උපාසක මහත්තයෙකු උපාසකම්ම කෙනෙකුයි දෙන්නේ ඉන්නවා. ඉතින් මේ දෙන්න බොහොම දැහැමි සිල්ලුක් ගන්නවා. ඉතින් දෙන්න ඉතින් බුලත් පිටක් කනවා. ඉතින් දෙන්න නිදාගෙන ඉන්නවා දැන් රැ එක කිට්ටුව. ඉතින් මේ උපාසක මහත්තය හීනයක් දකිනවා. දැන් තමන් සිල් අරගෙන භාවනා කළා. මෙයා දෙහැන් වෙන්නේ හින්දා සක්‍ර දෙවියෝ ඇවිල්ලා මෙයාව තෞතිසා දිව්‍ය ලෝකෙට එකගෙන යනවා. කවද? උපාසක මහත්තයා. දැන් මේ හීනෙන් දකිනවා. ඉතින් එකගෙන ගිහිල්ලා කන්න බොන්නත් තීලා දැන් සක්‍ර දෙවියෝ මොකද කරන්නේ? තෞතිසා දිව්‍ය ලෝකෙ පෙන්වන්න එක යනවා මේ උපාසක මහත්තයා. හැමතැනම ලස්සන විමාන තියෙන එකගෙන යනවා. එක පැත්තකට එකගෙන ගියාම හරියට පහම්පත් වෙනවා. ගුඩ පහම්පත් වෙනවා. ඉතින් අහන මොකද මේ පහම්පත් වෙන්නේ? සත්‍යදී විස්තර කළ දෙන මේ පහනපත් වෙනවා කියලා කියන්නේ මනුස්ස ලෝකේ මිනිස්සු ජීවත් වෙනවා කියන එක. මෙතන මේ පහන නිවුනහම මනුස්ස ලෝකේ යන මැරෙනවා. ඊට පස්සේ කියනවා මාමයි මගේ උපාසකම් වගේ පහන් දෙක පෙන්වන්න පුළුවන්ද කියලා. ඇයි දැන් මනුස්ස ලෝකේ ඉන්න අය ගානට මේ පහම්පත් වෙන්නේ? ආ බලුවා බලුවා කියලා. ඉතින් එක්කගෙන ගියාම දැන් පෙන්ව මේ තියෙන ඔයාගේ පහන මේ තමයි උපාසකම්මගේ පහන. පහන් දෙකම එකලඟ තියෙනවා. බලනකොට උපාසකම්මගේ පහන තෙල් පිරීලා උපාසක මහත්තයාගේ පහන තෙල් ගොඩාක් හිඳිලා යන්තම් තියෙනවා. දැන් පහන නිවිච්චකම මරෙන් නැරෙනවනේ. දැන් මෙයා මොකද කරන්නේ? සක්‍ර දිව්‍ය අහක බලන ගමන් ඉඳලා මේ පහන කැඟිල්ල ගහනවා. ටක් ගාලා තෙල් ටිකක් මේකට. හරිද? ආයේ සක්‍රය අහක බලනකම් මේ පහන කැඟිල්ල ගහනවා. තෙල් ටිකක් මෙහෙම. දැන් හීනෙන් ඔහොම කරද්දී සැබෙන් කළ තියෙන මොකක්ද දන්නවද? නින්දේ. ළඟ තියෙන හුණු කිල්ලකට ඒක අත ගන්න උපාසකම්මගේ කටට. මොකද තමයි මොනවද? චට්ටාස් ගාල එකක් වැදුනම නැගිටලා බලනකොට අරේ පහනට තෙල් දානවා කියලා කරලා තියෙන්නේ මොකද්ද? මේ හුණු කිල්ලකට තේ අරගන්න එක කටේ ගන්න. ඉතින් මෙහෙන් කරන එකට මනෝමය සිද්ධිය අපි දන්නේ අපිට හැමදාම ප්‍රතිසන්දියට යන්නේත් ඔහොම. මනෝමයෙන් මෙහෙන් වෙන සිද්ධියක් වෙනකොට මනෝමයෙන් ඒක අපි ගැට ගහගන්න. මේ හැමදාම ජීවත් වෙනකොට කරන සිද්ධිය. ඔකට මම තව කතාවක් කියන්නේ ඔන්න ඇත්තටම මේව වෙන දේවල්. අපි සමහර අවස්ථාවකදී මොන අපි නිදාගෙන ඉන්නවා කියන්නු හදිස්සියෙ දැන් හුඟටම නිින්ද ගිහිල්ලා ඇඳේ යකඩැණියක් හරි පොඩු පොඩි කෝටු කෑල්ලක් හරි තිබිලා අපේ අතේ දැන් පොතන කවි රිදෙන්න වදිනවා. හොඳටම නිින්ද ගිහිල්ලා නින්දින් අපිට හරියට මේ කයට ගැටෙන දේවල් ඇඳෙනවා. දැන් නින්දේදී අපි හීනයක් දකිනවා. එතකොට මනස උපදින හීන ටක්කල මේ කයේ දේවල් වලට ගැට ගන්නවා අපි. හැමදාම අදත් කරන එකමයි. ඔන්න හීනෙන් පේනවා බල්ලේ පුරාගෙන එනවා. දැන් මෙහෙන් මේ ඇනේ අතේ හැපෙන එක තමයි වෙන්නේ. අත හීරනවා දැන් ඇනේට. හරියට මනෝමින් මේ සිද්ධියට එක අපිට ගැට ගහනවා. බල්ල වේගෙන් දුවගෙන ආවිලා අතහපනවා මෙතන. වගේ තමයි තේරෙන්නේ. අපි කෑ ගහලා නැගිටලා බලනවා. දැන් මෙහෙ වුනේ මේ ඇඳේ මේ ඇනේ ගෑවිලා එක නැත්තම් කෝටු කැල්ල වදින එක වෙන්නේ. ඒකට අර මනෝමය සිද්ධිය අපි ගැට ගහනවා. දැන් බල්ල ඇවිල්ලා හරියටම අපනවා වගේ තේරෙන්නේ අතන. මේ දුක් වේදනා තමයි ගැට ගන්න. ඉතින් නැගිටලා බලනකොට කෑ ගහගෙන නැගිටයි කියලා අහනකොට මාව බල්ලෙක් හපන්නව හීනේ බල්ලෙක් හැපුවා බලනකොට සමහරට අතත් හීරිල ලේත් වෙනවා. ඉතින් දැන් හීනේ බොරු කියන්නත් බෑ. ඇයි? හීනයක් කියන්න බෑ. ඇත්තටම අතත් හීරිලා. එහෙම ඒවා නැහැ කියන්නත් බෑ. ওই වගේ ওই සිද්ධියමයි අද අපි මේ කරලා තියෙන්නේ. ලෝකෙ කියලා කියන්නේ මනෝමය සංඥා ගොඩාක් පුරෝගෙන සතර මහා ධාතුවේ සතුට වෙන එක. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් පඨවිය පඨවිය හැටියට ආපෝ ආපෝ හැටියට තේජෝ තේජෝ හැටියට වායෝ වායෝ හැටියට ඇත්ත ඇති හැටි දැක්කොත් එයා පඨවිස්මෙන් නිබ්බින්දති ආපෝස්මෙන් නිබ්බින්දති තේජෝස්මෙන් නිබ්බින්දති වායෝස්මෙන් නිබ්බින්දති සතර මහා ධාතු කලකිරෙනවා කලකිරුණොත් නොයලෙනවා නොයලුණොත් මිදෙනවා මිදෙනවා යන නොවනවා අපි මේ සතර මහා ධාතුයේ කලකිරෙන්නේ නැත්තේ ඒ ස්පර්ශයේ වෙද්දී මනෝමින් හදාගත්ත කාම සංඥා සිහි කළා මේ ස්පර්ශයට ඒ සංඥා ගැට ගහලා ඉන්නේ අර හීනෙන් මෙහෙන් කරන ක්‍රියාව හීනෙන් දැකපු එකට ගැට ගැව්වා වගේ කයේ වදින එකට හී වෙනන හීනේ ගැට ගැව්වා වගේ ඔගොල්ලෝ දන්නවද දැනුත් අපිට හීන කියන්නේ එහෙනම් අපි දැනුත් ඉන්නේ බොරුවක කියලා මෙහෙම අල්ලනකොට කයත් පොට්ටබ්බයත් නිසා කාය විඥාන උපදින ඒ කියන්නේ මහ භූත රූපයයි කාය ප්‍රසාදයයි දෙක ගැටින්නම නිසා මේ වේදනාව එන්නේ. නමුත් මේ සියල්ලපු නිසායි මේ වේදනාව කියන තැනකින් අපිට දැනෙන්නේ. ඒ හින්දා කවදාවත් මේ අපි සතුටින් මේ දුක ආවේ සතර මහා ධාතුයෙන් මේ සැපය ආවේ සතර මහා ධාතුයෙන් කියලා අපිට පේන්නේ නැහැ. කයට යම්කිසි මෘදු මූලක ස්පර්ශයක් ලැබෙනවා නම් සතර මහා ධාතු ස්පර්ශය නිසා මේ සැප වේදනාව එන්නේ. අපිට මනෝමය සංඥාව යන්නේ අහවල් කාරණාව අහවල් දේ නිසා මේ සැප එන්නේ කියලා. කාමයේ පිරිසිදු නොදකින්නවා කියලා කියන්නේ ඔන්න මේ මට්ටමට. ඒ තාක් එයා ප්‍රබටින්නේ වේදනාව පිරිසිදු දකින්නේ නැහැ. මම අර කියන්නේ දැන් ඔය ඇහැට කයට හැපෙන දෙයින් විතරක් නෙමෙයි ආයතන හයේම ඔය මෝඩකම තමයි තියෙන්නේ. හරියට මේ මෝඩකම අතහැරනොත් එදාටයි අපි කලකිරෙන්නේ. අපි කියමු දැන් පිඟානක් ගන්න මාළු ටිකක් කිස්සෝ ටිකක් වෙන්ජන පපඩම් ඔය වගේ හොඳට බෙදලා හරි ලස්සනයි බත් පිඟාන බැලුවා. කාටත් ආසයි වෙනවා. ඊට පස්සේ ඕකේ තියෙන ටිකක් අනලා අපි කනවා. කනකොටම කෙලක් එක මිශ්‍ර වෙලා ඉතේදිම වමනේ ගොඩක් වගේ වෙනවා. දැන් වමනේ ටික තමයි හපන්නේ වමනේ ටික හපනකොට තමයි රස දැනෙන්නේ. අපේ සංඥාව යන්නේ මේ මාළු කැල්ලෙන්ද ඉස්සෝ ටිකෙන්ද වඩේ කැල්ලෙන්ද තමයි මේ රස එන්නේ කියලා. නමුත් හරියටම මේ රසය එන තැන ඕගොල්ලෝ පිළිසින් දැක්කොත් ඕගොල්ලෝ කලකිරෙනවා. මේ හැට පෙන්වන දේ වෙනම සිද්ධියක් දැන් විඳින ස්පර්ශයේ වේදනාව වෙන සිද්ධිය වෙනම එකක් වමනේ ටික හපහපස මේ සැප වේදනාව වෙන්නේ වමනේ ටිකින් නම් සංඥාව යන්නේ මේ රූප සංඥාව මේ තියෙන වත්ඥාණයෙන් තමයි මට මේ සතුට එන්නේ කියලා දෙවොනුවටත් මේ රසය දිහි කළ මෙහෙට තමයි අතනවා. ඔය මට්ටම තියෙන තාක් කවදාවත් මේ සසරෙන් මිදෙන්නේ නැහැ. මේ තණ්හාව නැති කරන්න බෑ. තණ්හාව නැති කරන්න තියෙන එකම ක්‍රමය තමයි ලෝකේ කෙලවරට යන්නේ. ලෝකේ කෙලවර කියලා කියන්නේ මොකද්ද? ඇහි ඇත්ත ඇති සතිය, රූපේ ඇත්ත ඇති සතිය, සද්දේ ඇත්ත ඇති සතිය, ගන්ධේ ඇත්ත ඇති සතිය, රසේ ඇත්ත ඇති සතිය, පොට්ටබ්බේ ඇත්ත ඇති හැටි, සිතට දැනෙන අරමුණු වල ඇත්ත ඇති හැටි දකින වට්ටමට කියුවා ලෝකේ කෙලවර කියලා. ලෝකේ කෙලවරට ගිහාම තියෙන ස්වභාවය තමයි ඇහැට පෙනෙන්නේ වර්ණ රූප මාත්‍රය. උපාදාය රූපයක් කියන නෝන ඇවිල්ල ඇති. ඒකද අවිද්‍යා කර්ම සංහා ආහාරයෙන් හටගත් එක. ඊට පස්සේ සත්‍ය කියන එක ගත්තාම සද්ද රූප මාත්‍රය. මේ කිසිම රූපයකට දේවල් කාරණා එකතු වෙලා නැහැ. වටිනාකම් නැහැ. ඒ ඔක්කොම වටිනාකම් ටික තියෙන්නේ ද්‍රව්‍ය කාරණා තියෙන්නේ ඒ නිසා උපදින මනෝ විඥාන මට්ටම. මනස. එතකොට අපේ මනසේ උපදින ධර්මතා ටික පෙනෙන ඇහෙන දේට ආදේශ කරන්නේ නැතුව පෙනෙන රූපේ සැබෑම ස්වභාවය දකින්න පුළුවන් මට්ටමට ඇහෙන සත්‍ය සැබෑම ස්වභාවය දකින්න පුළුවන් මට්ටමට. ගන්ධ සුවඳ රස ස්පර්ශය සිත සිහින සිත විලවල සැබෑම ස්වභාවය දකින්න පුළුවන් මට්ටමට ආවම එයා ලෝක කෙලවරට ආපු කෙනෙක්. එයා දැන් සත්ත්ව පුද්ගල භාවයෙන් ඒ වගේම සත්ත්ව පුද්ගලයන් ජරා මරණයට පත්වීමෙන් එන දුකෙන් මිදෙනවා. ඒ වගේම දේවල් කාරණා කංකෘති මුතුමැණික් මේ දේවල් නැතිවීමෙන් වෙන දුකෙන් මිදෙනවා. ජරා සත්ත්ව පුද්ගල භාවයෙන් උපදින ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොම්න සුපායාසයෙන් මිදෙනවා. ඒ ටික නැති කරලා සත්ත්ව පුද්ගල භාවයෙන් එන දුක නැති කරලා මේ ස්කන්ධ ටිකේ ඇත්ත දැනෙමින් ඇත්ත දකමින් ජීවත් වෙනවා. ඒකට කියනවා සෝපදිශේෂ නිබ්බාන කියලා. මරණාසන්න මොහොත කියලා කියන්නේ අපි මේ ස්කන්ධ ටික නිරුද්ධ වෙන දවසක් කියනවා. එදාට පිරුණම් පානවා කියලා කියනවා. එකයි ලෝකෙ ගිය කෙනාට ලෝකෙ කෙලවරට ගිය කෙනාට ඉපදීම නැති මහලු බව නැති මරණය නැති චුත වීම නැති හට ගැනීම නැති ලෝකෙ කෙලවරකට යන්න පුළුවන්. මේ ආයතන ටිකට යන්න විතරයි ඕනේ. එතකොට දැන් ලෝකෙ ඇත්ත තමයි ද්‍රව්‍ය කාරණා කිසිම දෙයක් නැති ස්පර්ශ ආයතනයන්ගේ ඇත්තම ඇත්ත ටික තමයි ඔය යතහ භූත ස්වභාවයත් ඇත්තටම පවතින ස්වභාවය. ඒක බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් පවතින ඇත්ත. ඇහෙත පෙනෙන රූපේ ඇත්ත නොදකින්න කමින්ද අපි තුල ආශ්‍රව වෙදිලා පුද්ගලයේ සත්‍යයේ දේවල් දොරවල් කියන හැඟීම් ටික යෙදෙනවා. ඇත්ත නොදන්නා කම නිසා සත්ත්ව පුද්ගල දේවල් කාරණා රාමකෙදී මුතුමැණික් කියන හැඟීම් ටිකේ තියෙනවා. ඒ හැඟීම් ටික නිසා ආයත ඇත්ත නොදකිනවා. මේ රූපය ඇත්ත නොදන්නා කම නිසා වැරදි දැකීමක් ඇති වෙනවා. වැරදි දැකීම නිසා ආයත ඇත්ත නොදකිනවා. අවිද්‍යාව නිසා ආශ්‍රව ආශ්‍රව නිසා අවිද්‍යාව කියලා මෙන්න මේ විදිහට තමයි මේ චක්‍රය යන්නේ. ඉතින් මේ දුකෙන් මිදින්න නම් වෙන කිසිම දෙයක් කළා හරියන්නේ නැහැ. මේ රූප ටිකේ පවතින ඇත්ත ඇති හැටි දකින්න ඕනේ. ඊගාවට ඔය රූපයන්ගේ ඇත්ත මම පෙන්වන්නේ. ඒ රූප ටික එබඳු මට්ටමේ රූප මේ භවයක් පමණ ශරීරයෙන් තමයි පනවන්නේ. ඊගාව තියෙන සුවිශේෂීකම තමයි ඔය සත්ත්ව පුද්ගල නොවන වර්ණ සතහනක රූපේද. බාහිර තියෙන එකක් එහෙම නෙමෙයි. බාහිර තියනවා නම් තියෙන රූපයකට තව ඇලුනට කමක් නැහැ. නමුත් අපි මෙබඳු රූපයක් හදාගෙනයි මෙබඳු රූපයක් ස්පර්ශ කරන්නේ. අමියේ මතක් කළේ පුරාණ කර්මයට මේ ඇහැ හැදිලා තියෙන්නේ. මේ කියන්නේ කර්මජ රූප තියෙනවා මතක් කරන්න කියන්නේ. පුරාණ කර්මයට මේ ඇහැ හැදිලා තියෙන්නේ. මේ ඇහෙන් මෙබඳු විදිහේ රූප උපද්දලා පෙන්නවා අපිට සතු දුක් විඳින්න පුළුවන් විදියට. හැබැයි අපි හිතන විදිහ කාම භාණ්ඩ උපද්දලා නැහැ. වර්ණසතහ මාත්‍රයක් විතරයි එයා උපද්දන්නේ. ඊට පස්සේ අපි ගාව තියෙන කෙලෙසේ වැඩිකමටයි වර්ණසතහන කියන එක වටිනාකමක් ඇතුව පරිහරණය කරන්නේ. අපි කියමු පාරේ වැටලා තියෙන එකම විදිහේ චිත්‍ර දෙකක් තියෙනවා. ඒ චිත්‍රය දකිනකොට මේක ඩොලර් 50යි මේක ඩොලර් 100යි කියලා වටිනාකම දැනන්නේ අපේ මනසට. නැත්තම් චිත්‍රය තුල තියෙනවා ඩොලර් 50යි ඩොලර් 100යි කියන චිත්‍රයමයි. හැබැයි ඩොලර් 50ක් වටිනවා ඩොලර් 100ක් වටිනවා කියනකොට ඉස්සෙල්ලාම ඩොලර් 100ක් වටිනවා කියලා දැනෙන චිත්‍රය තමයි ගන්න අත දාන්නේ. ඒක තමයි ලෝකෙ හැටි. හොඳට බලන්න වටිනාකම කියන එක තියෙන්නේ අර කඩදාසිය තුලද කඩදාසිය කියන චිත්‍රයේද බැරි වෙලා මේ මුදල් මෙතන ඉඳලා භාවිත කරන්න බෑ කියලා ආන්දේ ප්‍රත්‍යක්ෂයෙන් මුත් ආපෝ චිත්‍රෙම විතර. එතකොට වටිනාකම කියන එක මනසින් මනසට ප්‍රවේශණය වෙච්ච එකක් මිසක කෙනා කෙනා හදාගත්ත ප්‍රඥප්තිය තුල තිබ්බ එකක් මිසක අර කඩදාසිය තුල තිබ්බ එකක්ද වටිනාකම. එහෙමනම් ආන්දේ මේ මුදල නැත්තම් මේ කඩදාසිය වළංගු නෑ මේක පස්සේ කියලා කියද්දිත් අපිට ඒ වටිනාකමම දැනෙන්න ඕනේ. සමහරට ඇහිඳින එකකුත් නැති යෝවා එහෙම දැම්මොත් ඔය පොළ ඇහිදී දීගාවට පාර වෙරලා තිබුණා. එතකොට හැම තැනකම තියෙන දේ තමයි ඔය සිද්ධිය. ඒක වටිනාකම දැනෙන්නේ අපේ මනසේ නම් ඇස් ඉදිරි පිටට එන්නේ චිත්‍රයක්. ඒ වගේ ඇස් ඉදිරි පිටට එන චිත්‍රයක් දැනෙන්නේ වටිනාකම මනසේ. ඒකද ඇස් ඉදිරි පිටට එන්නේ කියනකොට තියෙන චිත්‍රයක් එහෙම හම්බ වෙනව නෙමෙයි. මෙතන තියෙන සුවිශේෂීකම එකයි. ලෝකේ තියෙන දෙයක් තුල නරකට හැතරෙන්න බව හොඳට හැතරෙන්න කියන අංග මොනතරම් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකය කියන එකම පනවන්නේ බබයක් මොන සතියේ. මෙන්න මෙතන අපිට ටිකක් හරි වටිනවා. බුදුරජාණන් වහන්සේ ලෝකය ලෝකයේ ඇතිවීමත් ලෝකේ නැතිවීමත් නැති කරන මඟත් බබයක් මොන ශරීරයෙන් දැනගන්නේ. හරි. දැන් අපිට ඇහැ ලෝක කෙලවරයි රූපලෝක කෙලවරයි කන ලෝක කෙලවරයි කියලා දැන් ලෝකය කියන්නේ එක බබයක් පවන ශරීරයෙන් පැනවුවා. ලෝකය කියන එක මොකද්ද කියලා හෙවොත් ඇහැ ලෝකයයි රූපේ ලෝකයයි කන ලෝකයයි ශබ්ද ලෝකයයි කියලා විස්තර කරනවා. දැන් ඇහැ නම් හරි බබයක් පවන ශරීරයෙන් පැනවුවේ හැකි අපිට පේනවා. කන නාසය දිව ශරීරය බබයක් පවන ශරීරයෙන් පේනවා. කොහොමද මේ රූප සද්ද ගන්ධ රස පුට්ටබ්බ බබයක් පවන ශරීරයෙන් පනවන්නේ? මේ පෙනෙන බාහිර රූප බුදුරජාන් වහන්සේ මේ බබයක් වන ශරීරයෙන් පනවනවා. කොහොමද? ඔන්න උතනයි ගොඩාක්ම වටේ. ඔන්න ඔය දර්ශනයට ආවමයි බුදුදහම අනිත් හැම දර්ශනයකට වඩා ඉතාම ගැඹුරු වෙන්නේ. ශ්‍රේෂ්ඨ වෙන්නේ. එතකොට තමයි මේ ඇහි වටිනාකම මතුවේ. මේ ඇහැට කියනවා කර්මජ රූපයක් කියලා. ওই කර්මජ රූප වලට තව නමක් හඳුන්වනවා අපි ඉන්ද්‍රිය කෘත්‍ය කරන රූප කියලා ඉන්ද්‍රිය කියනවා. මේ ඇහැට කියන චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය කියලා කියනවා. ඉන්ද්‍රිය කියලා කියන්නේ ප්‍රධානයි කියනවා. ඇහෙන් මෙහෙම රූපයක් බලනවා කියන ධර්මතාවයේදී ඇහැ ප්‍රධානයි. ඇහැ දෙන විදිහට අනුභව කරන්න වෙනවා මිසක හිතටවත් ඕනේ වුණ විදිහට විදිහට බෑ. එතකොට මේ ඇහැ තමයි දර්ශන කෘත්‍යෙදි ප්‍රධාන වෙන්නේ හිඳ චක්කු ඉන්ද්‍රිය කියලා කියනවා. ශ්‍රවණ කෘත්‍යෙදි ශබ්දයක් අහනකොට කන ප්‍රධාන වෙන නිසා සෝත ඉන්ද්‍රිය කියනවා. ආග්‍රහණයේදී නාසය ප්‍රධාන වෙන නිසා ඝාන ඉන්ද්‍රිය කියලා කියනවා. හරි. දැන් අපි බලමු මේ බබයක් පමණ ශරීරයේ මේ ලෝකයේ දකින්නේ කොහොමද කියලා. හොඳට දකින්න අපිට හම්බ වෙන රූපය ඇත්ත තමයි වර්ණ සතහන් මාත්‍රයක් විතරයි ද්‍රව්‍ය කාරණා නැති ඒ වර්ණ රූපයේද මේ ඇහෙන් උපද්දපු එකක් තියෙන්නේ. ඇහැ නිසා හදාගත් එකක් තියෙන්නේ. මේ කර්මයේ ස්වභාවය තමයි අපිට විපාක විඳින්න පුළුවන් විදිහට ලැබිලා අම්බේනක මම ඒකට අර කතාවක් කියන්නම් කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේගේ කාලෙදී හිටියා කුණ්ඩදාන මහරහතන් වහන්සේ කියලා මහරහතන් වහන්සේ නම. ඔය මහරහතන් වහන්සේ ඔය කුණ්ඩදාන හාමුදුරු රහත් වෙන්න කලින් මහානා විලාටික කරලා කියද්දී මෙයාට තිබුණා පුරාණ කර්මයක්. ඒ තමයි හැම වෙලාවෙම ස්ත්‍රියක් බවලත් උදවි කෙනෙක් මේ හාමුදුරන්ගේ පිටිපස්සෙන් එනවා. හැම වෙලාවෙම මේ හාමුදුරන්ගේ කුටිය ඇතුළේ බවලත් කෙනෙක් ඉන්නවා. ඉතින් බොහෝම දෙනෙක් නින්දා කරනවා, අපහාස කරනවා, ගල් ගහනවා, මහා අලජී හාමුදුරනම මේ මේ ශාසනය කණ්ඩායම කෙනෙක් කියන්නේ මේ විදිහට එක එක දේවල් කී කියන බලනවා. පින්ද පාත දෙන්නේ නැහැ, දැක්කහම කෙල ගහනවා, මේ විදිහට හතියට අපහාස කරනවා. ඉතින් මේ හාමුදුර හැමදාම අඳාගෙන එනවා. ඉතින් මේක සමහර දවසවලට මිනිස්සු ගිහිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේත් සරියුත් මොගලන් දෙනා වහන්සේ මේ තරම් මහෞත්තුමේදී මේ බුදු ශාසනය කිලුටු කරන්න මෙන්න මේ හාමුදුරු මෙහෙම අශෝකන විදිහට හැසිරෙනවා. මේ ස්ත්‍රියක් තමන්ගේ කුටිය තියාගෙන ඉන්නවා, මම ඇස් දෙකම දැක්කා කියලා කිව්වහම කොසල් රජුන් මොකද කරන්නේ? රාජපිරිසත් අරගෙන ඇවිල්ලා මේ හාමුදුරන්ව අතට මල්ලලා සිවුරු ගලවලා අරින්න ඕනේ කියලා එනවා ඇවිල්ලා වටලන. දිවෙන්දම් බලනකොට උඩ තට්ටිය උන්න ඒ ස්ත්‍රියන්වත් පේනවා. ඉතින් ගිහිල්ලා පරීක්ෂා කරනවා, ඇඳයට බලනවා, හැමතැනම බලනවා, කවුරුවත් නැහැ. ඉතින් මේ හේතුව මේ හාමුදුරුව හරියට පීඩා ගත්තා. ඉතින් හැමෝටම පේනවා බොහෝම ලස්සන ස්ත්‍රියක් මේ හාමුදුරුවගේ පිටිපස්සෙන් එනවා. එතකොට මෙන්න මේ විදිහට දකින දකින හැම කෙනෙකුගෙන්ම බැනුම් අහන්න පුළුවන් විදිහට මේ හාමුදුරුව යන එන තැනකත් ඉන්න තැනකත් හැම වෙලාවෙම ඉස්සයක් වෙන එක තමයි මේ හාමුදුරුවගේ කාරණා. ඉතින් ඔහොම මිනිස්සු බණිද්දි කරද්දිම මේ හාමුදුරුව අප්‍රමාදීව භාවනා කරලා රහත් වුණා. රහත් වෙන දවසේ අර කර්මය අහෝසි වුණා. ඔන්න එදා තමයි අර පිටිපස්සෙන් ඉස්සේ නැති වුණේ. කාලෙක වැඩි නැත්තම් මගේ කතාවක් කියන්න නැති. එතකොට මෙහෙම කර්මයක් වෙන්න හේතුව මොකද දන්නවද? පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනේ හරීම ශ්‍රද්ධාවෙන් හරීම ලිංගතුකමින් හිතේ සීව එකට බණ භවනා කරපු ස්වාමීන් දෙලමක් හිටියා. මේ දෙන්න හරීම සමගියෙන් ඉන්නේ. ඉතින් ඈත කැලේ ගල්ලෙනකට ගිහිල්ලා තමන්ට ඇති ප්‍රමාණය පමණක් පින්දපාතය අරගෙන අප්‍රමාදීව භවනා කරනවා. ඉතින් එකතු වෙලා ධර්ම සාකච්ඡා කරනවා හැරිම හිතේ. ඉතින් කිසි කෙනෙකුට අමනාප කරන්නවත් බැහැ. ඒ තරම්ම හිතේසි දෙන්න ඒ තරම්ම දැහැසි. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා දෙනමට දවසක් පොහොය කර්මයක් කරන්න, විනය කර්මයක් කරන්න ප්‍රධාන විහාරෙට යන්න උනා. යුදුම් කීපයක් ටිකක් ඈතේ ඉතින් කැලේ මැදින් තමයි යන්න ඕනේ. ඉතින් මෙහෙම යද්දී එක ස්වාමීන් වහන්සේ නමකට හදිස්සි කැටිකිලි කරන්න යන්න ඕන වුණා. ඉතින් කැලේ හින්දා අනිත් හාමුදුරුවෝ කිව්වා මම ඉක්මනට මෙන්නම් කියලා කැටිකිලි කරන්න එළියට ගියා, අහකට ගියා. එතන ගහක හිටිය වෘක්ෂ දේවතාව. මේ වෘක්ෂ දේවතාවට හිතන පොඩි විහිළුවක් කරන්න ඕනේ කියලා. අර හාමුදුරුව කැටිකිලි කරලා එළියට එනකොට දැන් අනිත් හාමුදුරුව පාරට එලා බලාගෙන ඉන්නවා. මේ හාමුදුරුව කැටිකිලි කරලා එළියට එනකොට ඒ පිටිපස්සෙන්ම කාන්තාවගේ වේශයක් මවාගෙන කොණ්ඩේ හදාද ඇත්තේ හදාද පාරේ එළියට ආවා. අර පාරේ හිටපු අනිත් හාමුදුරුව දැක්ක මෙයා පිටපස්සේ කාන්තාවක් එනවා. ඊට පස්සේ මෙයාට හරියට පිළිකුල් හිතන මේ හාමුදුරුව මම හිතාගෙන ඉති බොහෝ මුකුණ යහපත් බොහොම සත්පුරුෂ සත්අදහස් ඇති යාළුවෙක් කියලා. නමුත් ඔබ වහන්සේලා වගේ අසුර කරන්නවත් හොඳ නැහැ. ඔබ වහන්සේලා වගේ දුස්සීලෝ යාළුවෙක් කියලා කියන්නත් හොඳ නැහැ කියලා කිව්වහම ඇයි කියලා අහුවහම මම දැක්ක ඔබ වහන්සේ අහකට ගිහිලා ආව මෙහෙම බබලක් කෙනෙක් පිටපස්සෙන් ආවා මම දැක්ක කිව්වහම මේ හඳුරු කව නෑ නෑ මම එහෙම කරන්න කෙනෙක් නෙවෙයි මම මේ ශාසනේ බොහොම ශ්‍රද්ධාවෙන් පිළිපොන්න කෙනෙක් මොන විදියටවත් දැන් මේ දෙන්න පිළිගන්නේ නැ දෙන්න යනකම් රණ්ඩු කර කර ගිහිල්ලා විහාරෙට ගියට පස්සේ අර පාරේට පහවුන ලෝකිය මේ හාමුදුරුව දුස්සීලයි මම ඇස් දෙකටම දැක්ක වැරදි වැඩ කරනවා මේ හාමුදුරුව එක්ක පොහොය කර්ම කරන්න මට බෑ කියලා ඊට පස්සේ මුළු සංඝයාතරම ප්‍රශ්න ගියාට පස්සේ දැන් පොහේ කර්ම කරන්න ඉස්සෙල්ලා සංඝ අධිකරණෙකුත් තිබ්බා. අර කැලේට ගිය හාමුදුරුවෝ කියනවා නෑ මම බොහොම පිරිසිදුයි මම එහෙම වැරදි වැඩ කරපු කෙනෙක් නෙමෙයි. ඒ හාමුදුරුවෝ කියනවා නෑ මම එහෙම දැක්ක වැරදි වැඩ කරනවා. ඉතින් කොහොම හරි කොහොම සංඝයාතර ප්‍රචාරවල සංඝ ભેදයක් වෙන මට්ටමට එනකොට අර දෙයියට බය හිතුණා. ඒ පාර ආපහු ඇවිල්ලා වැඳලා අහකින් දගෙන කියන ස්වාමීන් මේ ස්වාමීන් වහන්සේ හරි පිළිසිතුයි. මට පොඩි විහිළුවක් කරන්න හිතිලා මමයි මේක කළේ කියලා. ඒක කිව්වටවත් අරහමුර පිළිගත්තේ නැහැ ඊට පස්සේ. පිළිනව ගන්න තත්ත්වයටම දුරදිග ගිහිල්ලා. දෙවියත් එහෙම කියපු වෙනින්දා අනිත් හාමුදුරුවෝත් එහෙම කියපු වෙනින්දා එකට පෝය කර්ම කළා. නමුත් කවදාවත් නිරුද්ධන අය එකට එකතු වෙලා බණ භාවනා කළේ නැහැ. මේ යන කම්ම දෙපැත්තට ඉදලා බණ භාවනා කළ දෙන්නම රහත් වුණා. ඒ අකුසල කර්මයට අර දෙවියා මොකද කරන්නේ? හරියට බුද්ධාන්තරයක්ම අභීති මහානරකේම පැහුණා. අවීච මහානරකේ පැහිලා අවශේෂ කර්ම වලට සතරගත පෙර කුසලයක් තිබුණින්ද කුණ්ඩ දාන හාමුදුරුවෝ උපන්නේ අන්නේ දෙවියන්. ඉතින් අර කර්මයේ අවශේෂ කර්මයක් හැටියට තමයි යා රහත් වෙන ආත්ම භාවයේදී අර විදිය රූපයක් යසටිපස්සෙන් එන්නේ ඇවිල්ලා ඒකෙන් හරියට දුක් වෙනවා. දැන් හොඳට බලන්න මේ මානවයන්ගේ ඇස්වලට නැවිලා පේනවා අරයට සැප දුක් කියන. කර්මජ රූප හරි පුදුමයි. අපේ ඇස්වලට මේ වගේ නැවිලා තියුන් නැත්නම් අපිට සැප දුක් කියන්න බෑ. ඔගොල්ලෝ පිළිගන්නවත් කුණ්ඩදාන හාමුදුරුව පිටිපස්සේ කුණ්ඩදාන හාමුදුරුවන්ට සැප දුක් නිදා පහත් විඳින්න පුළුවන් විදිහට මිනිස්සුන්ගේ ඇස් දෙකට නැවිලා පෙවුණු රූපෙත් ඕගොල්ලන්ට සැප දුක් විඳින්න ඇස් දෙකට මැවිලා පෙනෙන මේ රූපෙත් අතර වෙනසක් තියෙයි කියලා ඕගොල්ලෝ හිතනවද? මේකට මහ භූත සම්බන්ධයක් නැහැ. මේ වගේම රූප ඕගොල්ලන්ට හිනේ තේනවනේ. මේ විදිහේ රූප මේ ඇහෙන් හදලා නොපෙන්වනවා. ඕගොල්ලන්ට ආත්ම භාවයක් පවතින්නේ සතර මහ ධාතුවේ. ඕගොල්ලන්ට මේ වගේ සතර මහ ධාතුවේ සැප දුක් විඳින්න බෑ. මේ ඇහෙන් මෙබඳු වර්ණ සතහනක් හදලා ඒ ඇහෙන් හදපු රූපය පිළිසිඳ නොදකින නිසා මානසේ කාමයේ යෙදිලා සත්ත්ව පුද්ගල හැඟීම් යෙදිලා මේ ඇත්ත නොදන්නා කම නිසා මේබඳු හැඟීම් ටිකක් යෙදුනහම ඔයගලන්ට සත්‍ය දුක් විඳින්න පුළුවන් සත්‍ය පුද්ගල හැඹලම තියෙන්නේ. නමුත් හොඳට දකින්ද අන්න මේ කර්මජ රූපවල ස්වභාවය ඔන්න උපන්තරයි. එතකොට අපි සත්‍ය දුක් විඳින්නේ මෙන්න මේ වගේ මට්ටමකයි. අපි ජීවත් වෙන්නේ මෙන්න මේ වගේ මට්ටමට. මේ කර්මය කියන එක බොල් එහෙම නැහැ. කර්මය කියන එක හිස් එහෙම නැහැ. එහෙනම් කර්මයට ලේසි කියලා හිතන්න එපා. කර්මය කියන එක කවදාවත් විපාක නොදී අත්හැරෙන්නේ. කර්මයට විපාක දෙනවා කියලා අපි හිතාගෙන ඉන්නේ ඒ සැප දුක් විඳින්න තියෙන තැන් වල අපි උපදී කියලා නේ. ඇත්ත ඒ සැප දුක් විඳින්න ඕන තැන් වල අපි උපදිනවා කියලා කියන්නේ ඔයක නම් කුත් නෙමෙයි. ඕගොල්ලන්ගේ ආයතන ටික වෙනස් කරලා දෙනවා. මේ යම් ආකාරයකට වෙනස් වෙනකොට ඕගොල්ලන්ට පේන රූප වෙනස්. එතකොට කර්මයෙන් කරන්නේ ඇහැ වෙනස් කරන එක. මේ ඇහැ ඉතාමත් මටසිරුතු එකක් වලොත් මේක වඩා සියුම් රූප දකින්න විදිහට පුළුවන් මට්ටමට හම් වෙනකොට ඕගොල්ලෝ දිව්‍ය ලෝකී ඉපදিলা කියලා. එතකොට මේ මනුස්ස මට්ටමේ රූප ඕගොල්ලන්ට පේන්නේ නැහැ. මේ හරි අද්භූත සිද්ධියක් තියෙන්නේ. මේ දැන් අපි හිතාගෙන ඉන්නේ අපි කියමු දැන් කෙනෙකුට වතුර ගුණක්වත් බොන්න නොදී වතුර ටිකක් නොදුන්න අකුසල කර්මයක් අපි කරලා තියනවා කියන්නේ අපේ ඉඳගෙන මේක විපාකෙට අපි වතුර නැති තැනක උපදිනවා කියලා නේ. අපි ගොන් කාමසාර මැද්දක හරි කොහේ හරි උපදී කියලා. නමුත් කවුරු හරි වතුර ටිකක් ගන්නලා දුන්නොත් බොන්න පුළුවන් නේ. පුළුවන්. නමුත් ඇත්තටම කර්ම කළහම වතුර නැති තැනක උපදින්නේ. ඒ වුම නෙමෙයි. අපි කියමු ඒකේ අකුසල කර්මයට කතාවක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ මේ කතාව වලින් කියන්නේ කතා රසයක් කියන ඇති නම් හරි වටිනා කාරණාවක් එකක් මම පෙන්නන්නේ. බුත්සමාන්සල 69 දවසක් පින්දපාත යද්දී එක්තරා විලාප හඬක් ඇහෙනවා. ඇහෙනකොට බැලුව බලනකොට ප්‍රේතය. මොකද කියලා? මේ වතුර පිපායි. එතකොට ගංගා නම් ගඟේ වතුර පිරලා උතුරලා යනවා. ඔය තියෙන වතුර කිව්වා. වතුර එයාට වතුර පේන්නේ පේන්නේ ලේසක. ඒ මොකද මේ ඇහෙන් බලනකොට ලේසක වගේ පේන්නේ පේනකොට පොඩ්ඩක්. අන්න නියම විදිහට වතුර නැති තැනක ඉපදිනවා. දැන් කෙනෙක් දීවල් බොන්න පුළුවන්ද? ඕගොල්ලන්ට මේ ආයතන ටික වෙනස් වෙලා වතුර තියෙන හැම තැනකම ලේසර් වගේ පෙනෙන්න ගත්තොත් අපිට පුළුවන්ද වතුර ටික පොවන්න? අම්මට තාත්තටත් පුළුවන්ද? බෑ. ඒකයි කර්මය කියන එක අපිම විඳින්න වෙනවා මිසක අපේ නෑදෑය මිසක අපේ හිතවතා මිසක එහෙම නැතුව අම්මා තාත්තා අනිත්‍ය නෙමෙයි අපේ නෑදෑය කර්මය. ඉතින් මම මේ මතක් කළේ මේ විදිහේ ලෝකයේ කියලා අපිට මෙහෙම වර්ණ සටහනක් හම්බ වෙන්නේ මේ ඇහෙන් උපද්දලයි පේන්නේ. එතකොට අපිට ශබ්ද ඇහෙන්නේ කණෙන් උපද්දලා. ඔකට මම තව කතාවක් කියන්නේ මේක අපේ සේනාසනේ ඉන්නවා සේනාස නමක් මම මෙහෙ ඉඳ තවත් කීපයක් ඉස්සර වෙච්ච සිද්ධියක්. දාන ශාලාවේ අපි දාන වන්දනවල දිනනවා. ඒ ස්වාමීන් වහන්සේ මේ පිළිකාවක් හැදිලා මේ කරන්ට් එක ඇදුවා. ඇල්ලුවාම තත්වාරි හොඳයි. හැබැයි රස දැනෙන්නේ නැහැ. ඉතින් දැන් අපි ගන්න වෑංජනේට ලුණු බෝතලයක් වැක්කරොත් ආම්බරේ ප්‍රශ්නයක් නැහැ. කොහොමද කොළ බෝතලයක් විතර කොටල වැක්කරොත් තිත්ත දැනෙන්නේ නැහැ. දැන් ඒ හාමුදුරන්ට චිත්ත නිසා හෝ පැණි රස නිසා එන සැපේ හෝ චිත්ත නිසා එන දුක සැප දුක් දෙක රසයකින් විඳින සැප දුක් විඳින්න විදිහක් නැහැ. ඇයි? දිව නැති නිසා. දැන් එකම ව්‍යංජනේ අපි ලුණු වැඩි කියලා ඉතහා කියනකොට හාමුදුරුවෝ ප්‍රශ්නයක් නැති වුණා. ඒකයි. දැන් තියෙන බාහිර තියෙන රසය දැනෙනවා නම් එක්කෙනෙකුට ලුණු රස නොදැනෙන්නත් එක්කෙනෙකුට ලුණු රස දැනෙන්නත් හේතුව නැහැ. එතකොට දිව නිසා රස උපද්දලා මිසක තියෙන රසය දිවට දැනලා නෙමෙයි තියෙන්නේ. අපි හිතාගන්නේ රස තියනවා තියෙන රසය දිවට දැනෙනවා කියලානේ. නමුත් ඇත්ත අනිත් පැත්ත. දිව නිසා රස උපද්දලා උපද්දපු රසයයි අපි විඳලා තියෙන්නේ. දැන් අර එතකොට අපි මෙච්චර කල් හිතාගෙන ඉන්නේ රූප තියනවා තියෙන රූප අපේ ඇහෙන් විඳලා කියලා නෑ. ඇහැ නිසා රූප උපද්දලා උපද්දපු රූපය අපි විඳින්නේ. ඒ නිසා මෙන්න මේ කාරණාව තේරුම් ගන්න. ලෝකේ කෙලවරට ගිහාම ඇහැ නිසාම රූපේ ඉපදුවා කියන නුවණක් එනවා. ඒ හින්දායි දකින්න කලින් මේ රූප තිබ්බා නෙමේ, දකින වෙලාවට තියෙනවා නෙමේ, ඇහින් මේ රූප උපද්දලයි බලන්නේ. ඇහැ අහකට යනකොටම ගන්නකොට මේ පේන රූපේ ඉතුරු නැතුවම නැති වෙනවා. නාසය නිසා ගන්ධ උපද්දලා අපි සැප දුක් විඳලා තියෙනවා. ඒ හින්දා ආග්‍රහණය කරන්න ඉස්සෙල්ලා ගන්ධ තිබුණා නෙමේ, තියෙන වෙලාවට නාසයෙන් උපද්දපු ගන්ධයක් අපි විඳිනා මිසක තියෙන ගන්ධයක් නෙමේ රස විඳින්නේ. ආග්‍රහණය කරන්නේ නාසය නැති වෙනකොටම ගන්ධය නැති වෙනවා. දිව නිසා රස උපද්දවන පරිහරණය කරන කලින් රස තිබුණා නෙමේ, තියෙන එකකුත් නෙමේ, දිව නිසා උපද්දවන රස පරිහරණය කරන්නේ. දිව නැති වෙනකොටම රසය නැති වෙනවා. ආයතන හයම ඔය මට්ටමට තියෙන දෙයක් සිහි වෙනවා නෙමේ, සිතින්ම සිතුවිලි සිහි කළයි අපි යමක් දැනගන්නේ. දැනගන්න එක තියෙනවා නෙමේ, සිහි කිරීම නැති වෙනකොටම නැති වෙනවා. ඔන්න ඔය මට්ටමට දකින මට්ටමට ගන්න පුළුවන් වුණොත් ඔබට කියනවා ලෝක කෙලවර කියලා. එදාට දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි, අහපු දේ ඇහිමෙන් පස්සේ නිරුද්ධයි කියන නුවණම එනවා මිසක ඇති බවට දැනෙලා ඉතුරු වෙලා ඒ තුලින් සැප දුක් විඳින කෙලෙසයක් අපිට එන්නේ නැහැ. එතකොට ඇහැ වර්ණ සතහන් මාත්‍රයක්. ඒකද දකින්න පෙර තිබ්බනේ, මේ දැක්කයන් පසු තියෙනනේ, මේ ආයතනයන්ගේ උපද්දවගෙන පරිහරණය කරන ඉතුරු නැතුව නැති වෙනවා කියලා රූපය ගැන පවතින ඇත්ත ඒ ආකාරයෙන්ම දකින මානසික මට්ටමට කිව්වා ලෝකී කෙලවර කියලා. ඔය ඇත්ත බුදුහාමුදුරුවෝ කියපු එකක්වත් තව කවුරුවක්වත් කියන එකක් නෙමෙයි. අපි රූපයක් බලනවා කියන තැනක සැබෑවටම සමදාම රූපය කියන එකක තියෙන ඇත්ත උදේ. ඒ කියන්නේ සත්‍ය අවබෝධයක් කියන්නේ. ඔය විදිහට ස්පර්ශ ආයතන හයෙම ඒ රූපයන්ගේ ඇත්තත් ඒවද ආධ්‍යාත්මික ආයතන නිසාම හටගෙන නැති වෙනවා කියන මට්ටම දකින්න ඕනේ. මොකද තමයි බඹයක් පමණ ශරීරයෙන් ලෝකේ පනවන්නේ කියලා පෙන්නේ. ඔය ස්වභාවය නොදක නොදන්නාකම නිසා තියෙන දෙයක්ම දකිනවා දැකපු දේවල් තියෙනවා කියන මට්ටම දෙඳගෙන ඒ දෙහෙ නැහෙන දේ තුල දේවල් කාරණා දකිමින් විඳින්මින් ඉන්න මනසට කිව්වා ලෝකී කියලා. ඒ කියන්නේ නැවත මේ ලෝකයේ හදා ගන්න තියෙන කෙලෙස් ටිකත් එකයි මේ කෙලෙස් ටිකයි මේ ලෝකී කියලා කියන්නේ. ලෝකී කියලා කියන්නේ නැවත මේ ලෝකයේ හදා ගන්න තියෙන කෙලෙස් ටික. මේ ස්පර්ශ ආයතන හය ඇතුලේ දේවල් කාරණා කියන ටික නැතිලා පවතින ඇත්ත ඇති හැටි දැක්කොත් ලෝක නිරෝධයක් වුණොත් මේ කෙලෙස් ටික නැති වුණොත් ඒ තමයි නැවත ලෝකය නොහට ගන්නට තියෙන හේතුව. මේ කෙලෙස් ටික නැතිකලොත් ඒ තමයි ලෝක නිරෝධයට යන ප්‍රතිපදාව. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයම ලෝක නිරෝධගාමී ප්‍රතිපදාව. හරි. ඔන්න දැන් එක කාරණාවක් තේරුම් ගත්තා අපි. ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දැක්කා. ඒ ස්පර්ශ ආයතන හයද ආධ්‍යාත්මික ආයතන නිසා බාහිර ආයතන උපද්දලා පෙන්වපු බවත් අපි දැක්කා. ඔය මට්ටම පෙනෙනවා නම් දකිනවා නම් උතන තමයි ලෝකෙ කෙලවර කියලා පෙන්වුවා. මෙතෙන්ට ගිය කෙනාට අජරාමර වෙන්න පුළුවන් බවත් පෙන්වුවා. ලෝක කියලා පෙන්වුවා මේ ස්පර්ශ ආයතන හයට. ස්පර්ශ ආයතන හය ඇසුරු කරගෙන අද අපිට හම් වෙන මානසික මට්ටම දකින්න මේක තමයි ලෝකය. අද අපිට මෙහෙම හම්බවන මානසික මට්ටමක් තුල ඉන්නකොට අද අපි මෙබඳු මානසික මට්ටමක් තුල ඉන්නකොට අන්න අර කියපු ඇත්තකට යන්න පුළුවන් වුණොත් ලෝකේ කෙනා ලෝකෝත්තර තැනකට ගියා කියන කාරණාවක් වෙනවා. එතකොට ලෝකේ කෙනා ලෝකෝත්තර වෙන්න නැත්තම් මේ ස්පර්ශ ආයතන හය තුල පවතින මේ ගති ටික මැකිලා මේ කෙලෙස් ටික මැකිලා ඇත්ත ඇති හැටි පෙනෙන මට්ටමට යන්න ප්‍රතිපදාවක් ඕනේ. ඒ ප්‍රතිපදාවට කිව්වා සීල සමාධි ප්‍රඥා කියලා. එතකොට මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව තියෙන්නේ මොකටද? ලෝකේ කෙනාට ලෝකේ කෙලවරට යන්න. පෙනෙන දේ තුල වස්තු දේවල් කාරණා තියෙන මනසක් ඇති කෙනාට එවන් දේවල් කාරණා නැකිලා ශුන්‍ය වූ සත්ත්ව පුද්ගල භාවයෙන් ශුන්‍ය වූ වර්ණ සතහනක් තියනවා කියන තැනට මනස ගෙනියන්න. දකින්න කලින් තිබ්බා තියෙන දේ දැක්ක දැකපු දේ තියනවා කියන මනසක් ඇති කෙනාට දකින්න කලින් තිබ්බ නෙමේ තියෙන දෙයක් දකිනවා නෙමේ දැක්කෙන් පස්සේ තියනවා නෙමේ කියන තැනට මනස ගෙනියන්න තමයි මේ ප්‍රතිපදාව තියෙන්නේ. එතකොට දැන් අපි ඉස්සෙල්ලා දැනගත්ත ලෝකයේ ඇත්ත නැත්නම් අද අපිට නොතේරුණාට අද අපිට නොපෙනුණාට අද අපිට ප්‍රශ්නයක් වුණාට මේ ආයතනයන්ගේ ඇත්ත මෙන්න මේකයි කියලා අපි දැනගත්තා. දැනගත්තාම අද අපි ඉන්න මානසික මට්ටම අපිට පේනවා මේ මානසික මට්ටම අතහැරලා මේ නිදිලා මේ මට්ටමට ජීවිතේ පත් කරගන්න ඕනේ. ඒකට තියෙන ප්‍රතිපදාව තමයි සීල සමාධි ප්‍රඥා කියන්නේ. දැන් අපි සීලයක පිළිපදිනවා. සීලය කියන කොටත් අපි ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ සීලය දැන් අපි හිතාගෙන ඉන්නේ අද පන්සිල් හරි අටසිල් හරි ආජීවස්තම සීලිය හරි උපසම්පදා සීලිය හරි සාමණේර සීලියක් හරි කීතියම සිල්වත් කියලා නේද? නමුත් අපි කියමු කාලේ ඒව හතරක් එකතු වුණාම රාත්‍රල නම් ඒ වගේ සීලය කියන එක පිරෙන්ද කොටස් හතරක් එකතු වුණාමයි සීලය. එයින් එක කොටසක් විතරයි අර රාත්‍රලක් වෙන්න කොටස් හතරක් වුණනම් එයින් එකක් ගත්තාම ඒකට කියන්නේ මොකද්ද? කාලක් කියලා. අද අපි හිතාගන්න සීලය සීලෙන් කාලක් විතරයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මේ පන්සිල් කියන ටික, අටසිල් කියන ටික, ආජීව අෂ්ටාංගික සීලය කියනක සීලෙන් හතරෙන් එකක් විතරයි. සීලේ සම්පූර්ණ වෙන්න කාල හතරක් ඕනේ. ඒ කියන්නේ ප්‍රාථමික සංවර සීලයේ, ඉන්ද්‍රිය සංවර සීලයේ, ආජීව පාරිශුද්ධ සීලයේ, ප්‍රතිසංවර සීලයේ කියලා හතරක් තියෙනවා. මෙන්න මේ හතරම එකතු වුණාමයි සීලය කියන එක සම්පූර්ණ වෙන්නේ. ඉතින් මේ සීලයේ අඩුකම හේතුයි ඉක්මනට හිත සමාධි නොවෙන්න. ඉක්මනට හිත සමාධි නොවෙන එක හේතුයි නීවරණ ධර්ම දුරු නොවෙන්න. නීවරණ ධර්ම දුරු නොවීම හේතුයි ඇත්ත ඇති ඇති දකින්න. ඇත්ත ඇති ඇති නොදකින්න එක හේතුයි මෙන්න මේ ලෝකේ කෙලවලකට නොයන්න. ඒ නිසා අපි මේ පුද්ගලයක් කරනවා නෙමේ හේතුඵල ධර්මයක් තියෙන්නේ. මේ හේතුඵල ධර්ම අනුක්‍රමයෙන් නඹුරු වෙලා තියෙනවා. ඉතින් දැන් අපි පන්සිල් හරි ආචිවස්තමක සීලය හරි උපෝසත අෂ්ටාංග සීලය හරි සම්පූර්ණ සමාදන් වුණාම ඔකට කියනවා ප්‍රාතිමොක්ඛ සීලය කියලා. සීල් කාලේව හතරෙන් එකක් තමයි ප්‍රාතිමොක්ඛ සීලය. මේ සීලය සමාදන් වෙලා ඊට පස්සේ තව අපි ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නත් ඕනේ. ඉන්ද්‍රිය සංවර සීලය කියන එක අපි තියාගන්නත් ඕනේ. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඇහෙන් රූප නොබලන එක එහෙම නෙමෙයි. කනෙන් ශබ්ද නොහන එක එහෙම නෙමෙයි. ඇහෙන් රූපයක් යම් රූපයක් බලනකොට ලෝභ, ద్వේෂ, මෝහ අකුසල ධර්ම උපදී නම් පුළුවන් තරම් ඉබඳු රූප නොබලන්නට ඕනේ. යම් රූපයක් බලනකොට අලෝභ, අද්වේෂ, අමෝහ කුසල ධර්මයේ වැඩේ නම් ඉබඳු විදිහේ රූප දකින විදිහට ඇහැ පරිහරණය කරන්න ඕනේ. කනෙන් ශබ්ද අහනකොට යම් සද්දයක් ඇහිම නිසා ලෝභ, දේශ, මෝහ අකුසල ධර්ම උපදී නම් ඉබඳු ශබ්ද පුළුවන් තරම් හිතලා අඳු කරන්න, ඒව පරිහරණය නොකරන්න වග බලාගත යුතුයි. කනෙන් යම් සද්දයක් අහනකොට අලෝභ, අද්වේෂ, අමෝහ කුසල ධර්මයන් වැඩේ නම් ඉබඳු ශබ්ද අහන්න ඕනේ. මේ විදිහට තමන්ගේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන ආයතන ටික දෙකට බෙදාගෙන කෙලෙස් ඇති වෙන්න පුළුවන් පැත්ත අතහැරලා කෙලෙස් දුරු වෙන උපකාර වෙන විදිහට මේ ආයතන ටිකින් පරිහරණය කරන එකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. ඊට පස්සේ ආජීව පාරිශුද්ධ සීලය කියලා කියනවා. දැන් ගිහි කෙනාගේ මට්ටමේ ඉඳලා, ඒ කියන්නේ ලී වැකුණු අත්ඇතුව රළු අදහස් ඇති රළු සිතවිලි ඇති කෙනෙකුටත් මේ ධර්ම යෙදෙන්න අමාරුයි. තමන්ගේ හිත තමන්ට දොස් නොකියන නොකරන මට්ටමේ කර්මාන්තය කරන්න වෙනවා. විස වර්ග වලඳාම් සත්තු මාස් පින්ස සත්තු වලඳාම් ආවුතු වලඳාම් ආදී දේන් වල කියලා නිවැරදි ජීවිකාවක් කරන්න වෙනවා. එතකොට ඒකත් එක්තරා මට්ටමක ශික්ෂණයක් සීලයක්. ඊගාවක තමයි වටිනාම එක ප්‍රතිසංසිත සීලය. ප්‍රතිසංසිත සීලය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේලාට චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස කියන සිව්පසය පමණ දැනගෙන නුවණින් පරිහරණය කරන එක. ওই ටිකම ගිහයටත් තියෙයි. ජීවිතේ ජීවත් කරන්න හරි හම්බ කරගත්ත හම්බ වෙච්ච දේවල් ඒ තුලට තමන්ගේ සිත කය දෙක බැඳෙන්න නොදී ආදීනව දක්නා නොනකින් මේව කවදාම හරි දවසක අතහරින්න තියෙන දේවල් අතහැරෙන්න තියෙන දේවල් මේක ජීවිතේ ජීවත් කරන්නට උපකාරක දෙයක් මිසක අල්ලකට සුදුසු දෙයක් නෙවෙයි කියන කාරණාව සීකල්ලා නිස්සරණයෙන් පරිහරණය කරන්නයි කියනවා නිදීමේ නුවණින් පරිහරණය කරන්නයි කියනවා ඒව තියාගෙන ඇලිලා අපායට යන විදියට නෙවෙයි ඒ හරිහම්බ කරගත් දුක් මහන්සියෙන් හරිහම්බ කරගත් දේ කොහොම හරි දුකින් මිදීමට උපකාර පිණිස යොදවමි ජීවිතේ ජීවත් කරමින් ඒ සඳහා අනිත්‍යයටද සාධාරණයි යන අදහස ඇතුව දීමට සේදු අත්ඇතුව නුවණින් පරිහරණය කරන එකට කියනවා ප්‍රත්‍යසන්නසිත සීලය කියලා. ඒ තමන්ම උපදපු දේ තමන්ටම අපායට යන මගක් කර නොගන්න තමන්වම තමන්ට අපායට යවා ගන්න මාර්ගයක් කර නොගන්න තමාම තමන්ට විමුක්තියට යන්නට මගක් කරගන්න කියන අදහසෙන් තමයි මේ සීලය තියෙන්නේ. මොකද ඕනෑවට වල ප්‍රත්‍ය ඇලිච්ච මනසක් දහමකට නැඹුරු වෙන්නේ නැහැ. භවනාවකට ගුණ දහමකට නැඹුරු වෙන්නේ නැහැ. ඒ ඔස්සේම පන්නන ගතිය විතරයි ඉතුරු වෙන්නේ. ඔන්න ඔය කාරණා හතරම කෙනෙකුගෙන් යුක්ත නම් අන්න එයා සිල්වත්. ඔය හරියට ඔය ටික කිරීමෙන්ම විශාල මානසික අසංවරකමක් අත්හැරෙනවා. කායික අසංවරකමක් අත්හැරෙනවා. සිත සංවර කරගන්න විශාල පසුබිමක් වෙනවා. එතකොට ඒ මට්ටමක සිල්වත් වෙච්ච කෙනෙකුට දැන් පුළුවන් භවනා කරන්න. අපිට භවනා කරනවා කියන එක හරියට කසාය බොනවා වගේ වෙලා තියෙන්නේ මේ සීලයේ කියන තැන තියෙන අඩුව නිසායි. මේ තැන මේ ටික ටිකක් ටිකක් හරි පිරෙනවා නම් භවනා කරනවා කියන එක අමාරු නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මණ්ඩපියේ මෙදන් විප්‍රේ භ්‍රමචර්යයන් මහන්නේ භ්‍රමචර්යයන් මිහිරි පැනක් වගේ කියන එක. ඇත්තටම භවනා කරනවා කියන එක ඉතාම සතුටක් ඉතාම සැහැල්ලුවක් ජීවිතේට හරිම ආසාදයක්. නමුත් ඒක අපිට අමහිරි එකක් වෙලා තියෙන්නේ අපේ මනස රළු මට්ටමේ කෙලෙස් ටික අඩු කරගන්න උපාය යොදාගෙන නැති නිසායි. මේ ටික යොදාගෙන අපි භවනා කරනවා නම් එතනදී අපිට පුළුවන් එක තැනක ඉඳගෙන ඉන්නකොට ආනාපාන සතිය වගේ කමතහනක් වඩන්නට ඊට පස්සේ ගෙවල් දුරවල් වත් ගන්නකොට වැඩ කටයුතු කරනකොට බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය වගේ කමතහනකින් හිත රැකගන්න වැඩ කටයුතු කරන්න පුළුවන්. මේ විදිහට එක තැනක ඉඳගෙන ඉන්නකොට වැඩ කටයුතු කරනකොට මේ දෙපොත්තේදීම නීවරණ ධර්ම නොවන විදිහට උපන්න නීවරණ ධර්ම දුරු වෙන අඩු වෙන විදිහේ කමතහනකට හිත තබාගෙන කටයුතු කරනවා නම් නීවරණ ධර්ම ටික 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 අඩු වෙනවා. ඕක චිත්ත සමතේ. එහෙම කමතහනකින් හිත වඩලා සත්තු පුද්ගල භාවයට පෙනෙන මේ අරමුණු වල ඇත්ත ඇති ඇති බැලිය යුතුය. මේ සවිඥානික රූපයෙන් මෙනෙහි කරනවා කේස් ලොම් නියද ධම්මස්සාර කියලා. ඊටමත් වේගිනුත් නෙමෙයි ඊටමත් හිමිනුත් නෙමෙයි. ඒකද දැන් අපි කේස් ටිකක් කපලා බිමට දැම්මහම කේස් කියලා පේන නම් පුද්ගලයෙක් පේන්නේ නැහනේ. ලොම් ගස් ටිකක් කපලා දැම්මොත් රෝම කූප ටිකක් කියලා පේන පුද්ගලයෙක් පේන්නේ. මේ වගේ ඒ වස්තුවට හිත යොමු කරනවා පුද්ගල භාවයේ හිතට ඇඟෙන්නේ නැති විදිහට. එහෙම බලලා කන බුන ආහාර නිසා මේ රූපය හැදිලා තියෙනව නේද කියලා හිතට හිතනවා. ආහාරය නැමති හේතුව නිසා නිබඳු කොටස් ඇතිවලා තියෙනව නේද කියලා හිතට බලනවා. මේ විදිහට බලමින් සමතකම තහන වඩනවා. තව මේ කනගුණ ආහාරයෙන් හැදුණු කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටිකක් බලලා ඒකෙන් කරන වැඩක් බලනවා. අපි එහෙට භාවනා පන්ති තියෙන හෙට දවසේදී පුළුවන් තරම් පුළුවන් අයෙන්ද බලන්න මම ඉගෙන බොහෝ කොට විස්තර වශයෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ විදිහක සීලයක පිළිතුර සමතකම තහනක් හිත තබාගෙන මේ වගේ විදර්ශනා කරනකොට ටික 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 නිවර්ණ ධර්ම දුර වෙනවා. නිවර්ණ ධර්ම දුර වෙනවා කියලා කියන්නේ මොකක් කියලාද හිතන්නේ? ඇහැට පෙනෙනකොට රූපය මේ මානසිකුමයි මේ රන් රිදි මුතු මැණික් කියලා ඔයගලට දැනෙන ගතිය ටික ටික අඩු වෙනවා නේ. අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ වත්තරම් තියනවා රිදි තියනවා මිනිස්සු ඉන්නවාමයි කියලානේ. කිසිම අපහසුකම් තොරව ඔයගල මේ දැන් අයින් වෙන්න උත්සාහවත් උන්නේ නැහැ. මේවා නැති කරන්න උත්සාහවත් උන්නේත් නැහැ. මේ විදිහට හිත වඩනකොට ඇති දෙපිට මේ රූප වෙනකොට මේ මිනිස්සෙක්මයි කියන ගතිය කිමෙන් අඩු වෙයි. මේ රත්තරන් රිදීන් මුතු මැණික් දුවා පුතා කියලා මේ තියෙන වටිනාකම ඔයගලට නොදැනීම හිමින් අඩුවේ. අඩුවෙලා 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 ගිහිල්ලා මේ අපි කරන්න වෙන එක. දැන් ගලක අසුචි ටිකක් කොතනකදී අසුචි ටිකක් තියෙනවා අපි කරන්නේ වතුර ටිකක් වක් කරන එක තමයි. වතුර ටික නිසා ඒ ටික හේදිලා යනවා. අපි අතින් හොදන්න කියලා ගිය අතින් අයින් කරලා හොදනවා කියලා එකක් කරන්න ගියොත් ඒක තවත් අපේ ගෑවෙනවනේ නේ. අපි කරන්නේ වෙන එකක්. අපි කරන එක නිසා ඒක අයින් වෙනවා. ඒ වගේ මේ කෙලෙසේ කියන එක අයින් කරන්න අපි හැදුවොත් අයින් කරන්න ගමන් කියලා ඒක ගන්නවා. අපි මේ වගේ සීලයක පිළිතුර සම්මතකම් අටහනකින් හිතවදින් මේ ඇත්ත බලනවා කියන tikai විතරයි කරන්නේ. ඒ ටික වතුර ටික වක් කරනවා වගේ ඒ ටික කරනකොට මේ කුණු ගඳ ගන්න තේවල් දුකඳ තේවල් නැලෙන්න ගැටෙන්න තියෙන දේවල් අයින් වෙනවා ඉබේම. ඇත් ඉදිරි පිටට රූප වෙනකොට අද තියෙන වටිනාකමක් හිමක් කෙමේ මනස නැකෙනවා. අත්ති කායතු අපනස සති පච්චපට්ඨිත හොත් සත්තු පුද්ගල හැඟීමම මැකිලා සත්වයක් නෝ පුද්ගලයක් නෝ කයපමණ කැතියන සීය හොඳින් එළඹ සිටින තැනට මේනවා. කනට ශබ්ද ඇහෙනකොට වටිනා නොවටිනා ශබ්දවල වටිනා නොවටිනාකම් අයින් වෙලා ශබ්ද මාත්‍රයක් කියන තැනටම ඔකලම අරගෙන එනවා. පොන්න නීවරණ ධර්ම ටික දුර වෙනකොට පොන්න ඔය මට්ටමට පේනකොට ඔය මට්ටමට දැනෙනකොට නීවරණ ධර්ම දුර වෙච්ච නිසා ඔකලන්ට අධික ප්‍රමෝදයක් ඇති වෙනවා. ප්‍රමෝදය නිසා ප්‍රීතියක් ඇති වෙනවා. ප්‍රීතිය නිසා සැපයක් ඇති වෙනවා. සැපේ නිසා පස්සදිය ඇති වෙනවා. පස්සදිය නිසා සැපය ඇති වෙනවා. සැපේ නිසා හිත සමාධිය ඇති වෙනවා. අන්නේ සමාධියට ඕගලන්ට පේනවා ලෝකයේ ඇත්ත. ඇහෙන් බලපු නිසා පේනවා මිසක තියෙන දෙයක් පේනවා නෙමෙයි කියන එක ඕගලන්ට පේනවා. එදාට ප්‍රාර්ථනාවක් ඕනේ දකින්න ඉස්සලා තිබ්බනේ මේ දැක්කයන් පස්සේ තියනවා නෙමෙයි අවස්ථාවට හටගෙනයි නැති වෙන්නේ කියන එක පේනවා. යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං කියන එක නුවණට හැදලා තියෙනවා. ඥාන දර්ශනයක්. ඇත්ත ඇති ඇති දකින්නදී දැකීමෙන් පස්සේ නිරුද්ධයි. අහනදී ඇහිමෙන් පස්සේ නිරුද්ධයි කියන ඥාන දර්ශනය ඇති වෙනවා. ඥාන කියන්නේ නුවණ, දර්ශනය කියන්නේ දකින. ඥාන දර්ශන කියන්නේ නුවණින් දකින. මේ යතහ භූත ඥාන දර්ශනය ඇත්ත ඇති හැටි නුවණින් දකින. පොන්නෝයේ දැකීම දකින එකට කියන සම්මා දිට්ඨි. අපි කිව්වේ ඇත්ත ඇති හැටි දකින තැනට. පොන්නෝයේ ඇත්ත දකින තැනට කියලා ලෝකේ කෙලවරට ගියා. මේ දැකීම නිසා කලකිරෙනවා, නොයලෙනවා, මිදෙනවා. මිදුනහම මිදුනා කියන නුවණ ලැබෙනවා. ලෝකෙ කෙලවරට ගිය නිසා මිදුනා. ඒ මිදීමේ මනස හඳුන්වනවා ලෝකෝත්තරයි කියලා. ලෝකෙන් එතරයි කියලා. ඒ විමුක්තිය. රහතන් වහන්සේ කියලා කියනවා අපි. ලෝකෙන් එතර වෙන්න, ආශ්‍රයයෙන් කෙලසෙන් මිදෙන්න හේතු වුණා නොවැළීම. නොවැළීමට හේතු වුණා කලකිරීම. කලකිරීමට හේතු වුණා ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි දකින්න හේතු වුණා සමාධිය. සමාධියට හේතු වුණා සැපේ. සැපේට හේතු වුණා පස්සද්ධිය. පස්සද්ධියට හේතු වුණා ප්‍රීතිය. ප්‍රීතියට හේතු වුණා ප්‍රමෝදය. ප්‍රමෝදයට හේතු වුණා යෝනිසෝ මනසිකාරය. ඕගොල්ලෝ මේ නාම රූප ධර්මය නුවණින් මෙනෙහි කිරීම ඒ යෝනිසෝ මනසිකාරයට ඕගලන්ට හේතු වෙන මොකද්ද? අපි කියමු සද්ධර්ම ශ්‍රවණේ කල්යාණ මිත්‍ර ඇසුර. කල්යාණ මිත්‍ර ඇසුර නිසායි ඕගලන්ට මේ ධර්මානුධර්ම තුත්පත් යෝනිසෝ මනසිකාරය කියන දෙක ලැබුණේ. තාපත්තකින් යෝනිසෝ මනසිකාරයට උපකාර වුණා ධර්මානුධර්ම ප්‍රතිපත්ති මේ දෙකට උපකාර වුණා කල්යාණ මිත්‍ර ඇසුර. එතකොට මේ වගේ ජරා මරණ දුක මිදීමම කියන ටික හේතුප්‍රත්‍යය. ඉතින් හැමදාම සසරේදී අපි ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් මේ සසර ආවේ මෙන්න මේ ඇත්ත නොදන්නා කම නිසා. ඉතින් යථාර්ථ වශයෙන් ගත්තාම ඇත්තටම තියෙන දෙයක් නිසා දුක් නිඳන් විඳිනවන ඒත් කමක් නැහැ. තියෙන දෙයකට තියෙන දෙයක් ගන්නද තියෙන දෙයක් අහිමි වීම නිසා දුක් විඳිනවන තව එක් සාධාරණයි. නමුත් තමන්ගේම මනසේ විතර්ක ටිකට රැවටිලා ඒ විතර්ක ටික නිසා නම් දුක් විඳින්නේ අපි. දුක උපද්දවා ගන්න දුක් විඳින්නේ අපි. ඒකයි මෙතන තියෙන අවාසනාව. ඉතින් බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම පෙන්වන්නේ මේ ලෝකයේ දුක් විඳින්නේ අවිද්‍යාව නිසා කියන එක. ඉතින් යම් කිසි වෙලාවකදී විද්‍යාව උපන්නු අවිද්‍යාව නැති කරලා විද්‍යාව උපදවාගත්තොත් මේ සියලුම ජරා මරණ දුකෙන් මිදෙන්න පුළුවන්. ඉතින් මේ ලෝකේ ඉන්න කෙනෙක් කවදාම හරි දවසක ලෝකේ කෙලවරකට ගිහාමයි දුක් නැති වෙන්නේ. ලෝකේ කෙනෙක් ලෝකේ කෙලවරකට කවදාවත්ම යන්නේ නැහැ. කලින් ලෝකේ කෙලවරකට ගිය කෙනෙකුගේ පණිවිඩය නොලබුණා. ඉතින් මේ බඳු පණිවිඩයක් ලැබෙන්නේ කල්ප 10000 ගණනකට පස්සේ. ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් 15ක්ම විතරයි. ඉතින් මේ බඳු දුර්ලභ අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. හැමදෙනාම කොහොම හරි මේ ජීවිතයේ මේ නිවීම මිදීම හදාගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඇත්තටම අපේ සිතුවිලි ටික නිවැරදි කරගත්තාම අපේ මනසේ තියෙන වැරද්ද අයින් කරගත්තාම ලෝකේ පවතින ඇත්ත ඇති හැටි දැක්කහම අපිට මේ දුකේ මිදීම සාක්ෂාත් කරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මේ දේශනාව හැම දිනටම හේතු ප්‍රස්තිය වේවා කියලා සිතන එක පුළුවන් නම් භාවනා පන්තියට හැම දිනම එන්න උත්සාහවත් වෙන්න. මම උත්සාහවත් වෙනවා පුළුවන් තරම්. එදිනෙදා ජීවිතයෙන් මේක කරගන්න හැටි පුළුවන් තරම් කියලා දීලා එතකොට ටිකක් ජීවිතේ ප්‍රායෝගික යුදන හැටි යුදා ගන්නත් දීලා ආපහු ඒක ඇති වෙන අත්දැකීම කතා බහ කරලා ජීවිතේට එකතු කරලා දෙන්න උත්සාහවත් වෙනවා. ඒ නිසා හැම දිනම පුළුවන් තරම් ඊට සහසම්බන්ධ වෙන්න කියලා මතක් කරනවා. ඉතින් මම මේ කතා කරන ධර්මයේ සමහර අවස්ථාවන් තියෙයි. ඔබලන්ට තේරෙන්න ඇති දහම් බුදු දේශනා කලේ වෙන එකක් අද වෙන එකක් කියන්නේ කියලා එකම දේ පෙන්වන්න නොයෙක් පැතිකඩ ගන්න තියෙනවා. දැන් මේ වස්තුවම හරියට පෙන්වන්න ඕන. එක පැත්තකින් විතරක් කැමරාවල්ලා පෙන්වුවොත් හරියට මේ වස්තුව පෙන්වුවා වෙන්නේ නැහැනේ. එතකොට හරියට මේ වස්තුව පෙන්වන්න උනොත් එයාට හැම පැත්තෙම මේ කැමරාවල්ලා පෙන්වන්න වෙයි. එතකොට මේ පැත්ත දිගට පේනකොට මේ පැත්තෙන් ඇල්ලුවාම හුලස්සව පෙනේ. ඒක අර බැලුවාම මේ පෙන්වුවේ දැන් T2 කියලා වෙන එකක් අද පෙන්වන්නේ වෙන එකක් වගේ තියෙනවා. දැන් T2 කියලා මේ වගේ හුලස් පැත්තක් ඔයගලන්ට පෙන්වුවාම ඒගාදා T2 මෙන්න T2 කියලා මේ වගේ දික් පැත්තක් පෙන්වුවාම ඔයගලන්ට පරස්පරයක් තියෙනවා. එදා T2 කියලා පෙන්වුවේ වෙන රූපයක් අද පෙන්වන්නේ වෙන එකක් කියලා. නමුත් එකම වස්තු මනාව පෙන්වන්න ගියාම එහෙමයි. එතකොට එකම ලෝකේ කෙලවක් එකම සම්මාදිට්ඨිය එකම යථාභූත ස්වභාවය එක එක පරියායන්ගෙන් එක එක විදිහටම අර්ථ දක්වලා එකම තැනකටයි ගේන්නේ. අන්තිමට කියන්නේ මේ ලෝකයේ හැමදාම පැවතුණු ඇත්තක් තියෙනවා, පවතින ඇත්තක් තියෙනවා. ඔය ඇත්ත ඇති හැටි දැකපු දවසටයි අපි මෙදෙන්නේ කියන උත්තරයක් තියෙන්නේ. අද අපි පෙනෙන දැනෙන මට්ටමේ ඉඳලා ඇත්ත ඇති ඇති දකින්න තැනට මනස ගන්ඳ කියන පණිවිඩය දීලා ඒ අද අපි ඉන්න තැන ඉඳලා ඇත්ත ඇති ඇති පෙනෙන තැනට මනස ගන්ඳ තියෙන ප්‍රතිපදාවටයි මේ සීල සමාධි ප්‍රඥා කියන්නේ කියලා ඒක කියලා දීලා ඒක විස්තර කරන එකයි හැමදාම මම කරන්නේ. නිවන කියලා එක එක සංඥාම වාගන්න එපා, එක එක සංකල්පම වාගන්න එපා. මෙන්න මේ ඇත්ත ඇති ඇති දකිනකොට බොරුව නිසා එන දුකෙන් මිදෙනවා. බොරුව නිසා එන ජරා මරණයෙන් මිදෙනවා. ඇත්ත ඇති ඇති දැකීම දකීම විතරයි ඕනේ. දකිනකොට බොරුවෙන්ද බොරුව නිසා එන දුකෙන්ද මිදෙනවා. මිදුනහම මිදුනා කියන නුවණ මම ජාතියෙන් මිදුනා, ජරාවෙන් මිදුනා, ශෝක පරිදේ දුක් දුමන උපායාසයෙන් මිදුනා කියන නුවණ පහ වෙනවා. ඇත්තටම තමන් දුක් විඳිනවා කියන එකෙන් මිදලා නිදුක් වූ ආත්ම භාවය පරිහරණය කරනවා කියන තැනට එනවා. ඒ දුකේ නිරෝධයට නිවනයි කියනවා. දුකේ නොහට ගැම්මට නිරෝධයයි කියලා කියනවා. පංච උපාදාන ස්කන්ධේ නිරෝධයට නිවනයි කියලා කියනවා. පංච උපාදාන ස්කන්ධේ නොහට ගැම්මට නිවනයි කියලා කියනවා. කියන තැනකින් තමයි අන්තිමට යථාර්ථය පෙනෙන්නේ. ඒ නිසා හැමදෙනාම නුවණින් මේක දකින්ද කියන එක මතක් කරනවා. බොහෝ සෙයින් මම පෙන්වන්න හදන මේ දර්ශනේ භෞතික වස්තුන්ට අයිති දෙයක් එහෙම නෙවෙයි. භෞතික වස්තුන්ගේ ස්වභාවය තියේ ඒ ස්වභාවය පෙන්නලා අපේ මනස තුල හදාගත්ත අවිද්‍යාවපත්තින් ඉපදුණු ලෝකයක් ගැන පෙන්වන්නයි මම මේ හැමදේම කටයුතු කරන්නේ. මේ ලෝක නිරෝධය කරන්න පුළුවන් මේ ඇත්ත දැකලා. සත්ත්ව පුද්ගල ගෙවල් දුරවල් යාන වාහන ඊටකට මිලමුදල් කියලා මේ ඔක්කොම මනෝමය මවාගත් චිත්‍ර ටිකක් තුලා. මනෝමයයි කියලා කියන්නේ මනසින් උපන්. රජිතමය කියලා කියන්නේ විදියෙන් හටගත්. ස්වර්ණමය කියලා කියන්නේ රණින් හටගත්. ධාරුමය කියලා කියන්නේ දැවයෙන් හටගත්. මනෝමය කියලා කියන්නේ මනසින් හටගත්. මය කියන පත්‍යෙන් කියන්නේ එයින් උපන් කියන එක. මය කියන මනෝ කියන එකට මය ප්‍රත්‍ය එකතු වෙලා මනෝමය කියන ඇවිල්ලා තින්නේ මනසින් උපන් මනසෙන් හටගත් කියන්නේ. ස්වර්ණ කියන එකට මය ප්‍රත්‍ය එකතු වෙලා ස්වර්ණමය කියලා කියන්නේ රණින් උපන් රත්තරණෙන් හටගත් කියන්නේ. මනසෙන් උපන්න දේවල් මනෝමයයි. ඒක මනෝයි. ඒක ඇත්තක් නෙමෙයි කියන කාරණාව සිහි කරලා ඒ මනෝමය දේවල් අවිද්‍යාවෙන් හටගත් සංඛාර ඒවා අවිද්‍යාව නිරුද්ධ නිරුද්ධ කරලා ජරාමර වෙන්න පුළුවන් කියන කාරණාවයි බුදුහාමර පෙන්නේ. ඒ බවයි මම හැමදාම මේ පෙන්වන්න උත්සාහවත් වෙන්නේ කියන කාරණාවත් මතක් කරනවා. හොඳයි මේ දේශනාව හැම දිනකට මේ සඳහා පාරමිතාවක් නෙවෙයි. හොඳයි එහෙනම් කල්පනා කරගන්න අවශ්‍යිතී අපි සීල දනම් සීල ආකාරයෙන් පහල කරගත සීල කුසලයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයෙන් මේ පින් උතුම්වත් ඒ වගේ මේ විහාරස්ථානට අධිග්‍රහිත වූ සාසන මාංක ඉෂ්ඨකාරක සියලු දිව්‍යෝ මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවිසිර වඩා වර්ධනය කරගන්නින් දිව්‍ය පතර බෝධිකින් උතුමන් සනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් වෙනවා. ආකාසත්තා චුම්මත්තා දේවා නාකාමරිච්චිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බෝතු සාසන. ආකාසත්තා චුම්මත්තා දේවා නාකාමරිච්චිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ සාවකං. ආකාසත්තා චුම්මත්තා දේවා නාකාමරිච්චිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් සුසීමපතං. ඒ වගේම අපි සියලු දෙනාම සිත කරගත්තා මේ සියලු කුසල ධර්මයන් අපි සියලු දෙනාම නමින් නැසී කලුරිය කළා වූ මේ ජීවිත සංසාරික යන්තාඥාති සමුණක් සිටිනා ඒ සියලු ඥාතින්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් විත්වා ඥාතින් දුකක සිටිනන් දුකෙන් අතම දීසපවත් බාහකට පත් වීමෙන් ඒ ඥාතින් පතන බෝධියකින් උතුම් නිවන සංසෙත්වා කියන අදහස ඥාතින්ට අපි පින් අනුමෝදන් කරමු. ඉදමේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදමේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදමේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම අද දවසේදී අපි සීල දනම සිද්ධ කරගත්තා වූ මේ සීලෝම කුසල ධර්මයන් මේ විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයට අපි අනුමෝදන් කරමු. ඒ අපි කාටත් හැමදාම හිතේ ශීව කටයුතු කරන අපේ ලොකු හාමුදුරන් වහන්සේට, ඒ වගේම ධම්මසිරි ස්වාමීන් වහන්සේ, ඒ වගේම සුමන රත්න ස්වාමීන් වහන්සේ, ඒ වගේම ඥානෙන් හාමුදුරුව ඇතුළු සීලුම් ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවී චිර ජීවනයේ ඇතිවීමෙන් පින්වත් ස්වාමීන් වහන්සේලා කරන කින සාසන මාමක කටයුතු දියුණු තියුණු කරගන්නට තුන්වන්ගේ ආශිර්වාදයෙන් මේ පුණ්‍ය ශක්තියගේ බලය පින්වත් ස්වාමීන් වහන්සේට ලැබේවා. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් වෙන සැනසෙන්නට මේ කුසල ධර්මයන් හේතු ප්‍රතිශ්‍රේම වේවා කියලා තාසින් සිහි කරනවා. ඒ වගේම මේ සද්ධර්මය මේ තුන් උතුම්ට දේශනා කරන්නට මඟ පාදලා දුන්න අපගේ පින්වත් පුණ්‍යරත්න ස්වාමීන් වහන්සේ, ඒ වගේම කෙරත්න මහත්මයා, ඒ මහත්මනේ ඇතුළු ඒ දූ දරුවන්ටත්, ඒ වගේම මේට සහසම්බන්ධ වෙච්ච මේ පින්වත් සියලුම දෙනාටත් මේ සඳහා උදව් උපකාර කළෙන්නට හැකිවතුරු යම්තාක් ප්‍රසිද්ධියේ සියලු දෙනාටත් පින්වත් මදමු දෙවියන්ගේ දීවාශිර්වාදයෙන් තුරුන් සතු අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් මේ සෑම දිනාගේම මෙලොව ජීවිත වලට ඇතිවනව ලෙඩ දුක් කරදර පාතක අපලෝපත්ව තුරු වේවා. කරනු කියන යහපත් අධස්සයල සමුතු වේවා. සසර වසනා තුරු සාපිපාසාදී පියකට දුකි දුප්පත් අසන දින්දු භාවකට පත් නොවී බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා නිවී සැනසී පැන්න වැඩ වදාලා වූ උතුම් ජාතියක් ජරාවක් ව්‍යාධියක් සෝකයක් මරණයක් නැත්තව සදා කාලික සැප ඇති සාන්ත සුඛ උතුම් අචිරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට මෙම කුසල ධර්මයේ මේ සෑම දිනාටම උතුම් නිවන් පිණසම් පාරමිතාවක් වේවා කියලා සබ්බත්‍යා කරගන්න. අභිවාදන සීලස නිත්‍යං වද්දා පදායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩං කීයාල් වන්නෝ සුඛම්බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේ උච්ච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සංසිතු Mm-hmm.